සමන්තාචක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමේසා බ්‍රාහ්මණී දෙස්සා නපිමේ බලං න විජ්ජති සම්බඤ්ඤුතං පියං මයිහං තස්මා සීලානුරක්ඛිසංති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූර්ණේ කොට සත්වයනට මේ සංකත ලෝකයෙන් එතරව අසංකත වූ නිර්වාණ ධාතුවට පැමිණීමට මාර්ගය දේශනා කරන්නට යෙදුණා. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය චිරාත් කාලයක් දීර්ඝ කාලයක් දියුණු තියුණු කරගෙන එන කල්හි අපේ సంతානය දිනෙන් දින දියුණුවටපත් වෙනවා. එසේ පත් වෙනකොට අපි කෙමෙන් කෙමෙන් නිර්වාණ ධාතුවට ලං වෙනවා. මාර්ග ඥාන උපදවා ගැනීමට සුදුසු හේතුන් අපේ සිත සුල සකස් වෙනවා. එසේ සිදු කරන ಗುಣධර්ම පූර්ණණයට තමයි පාරමිතා පූර්ණණය කියලා කියන්නේ. ඒ පාරමිතා පූර්ණණය තුළින් තමයි පාරණම් වූ නිර්වාණ ධාතුවට, එහෙම නැත්නම් මාර්ග ඥානයට අපි පැමිණෙන්නේ. නිර්වාණ ධාතුව වෙත පැමිණෙනවා, මාර්ග ඥානය සසන්තානෙහි උපදවා ගනු ලබනවා. ඉතින් ඒ පාරමිතා ධර්ම පූර්ණණය කරනකොට ඒ පාරමිතා ධර්ම 10ක් අපේ තෙහෙරවාද ධර්ම ග්‍රන්ථවල දක්වලා තියෙනවා. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, සත්‍ය, ශාන්තිය, අදිෂ්ඨානය, මෛත්‍රී, උපේක්ෂාව ආදී ලෙසට මේ පාරමී ධර්ම 10 පොත්වල දැක්වෙනවා. ඒ අතුරින් අපි පිළිවෙලින් සිදු කරගෙන ආපු දේශනා අනුව පාරමිතා පිළිබඳව හඳුන්වලා අනතුරුව දාන පාරමිතාව පිළිබඳව සවිස්තරව කතා කරන්නට දේශනා කරන්නට යෙදුණා. ඉන් අනතුර එළමුණේ සීල පාරමිතාවේ වාරයයි. එයිනුත් ඒ සීල පාරමිතාව ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරය ආදිය දේශනා කරලා ඒ සීල පාරමිතාවට අදාළ ශික්ෂාපද එකිනෙකක් විස්තර කරගන්නට යෙදුණා. අනතුරුව බෝධිසත්වයන් වහන්සේ සීල පාරමිතාව පූර්ණණය කරපු ජාතක කතා වලින් ඇතමක් අපි දේශනා කරන්නට යෙදෙනවා. අද දවසේදී එළමිලා තිබෙන්නේ බෝධිසත්වයන් වහන්සේ උත්කෘෂ්ට ලෙස සීල පාරමිතාව පූර්ණණය කරපු චූල බෝධි ජාතකය පිළිබඳ දේශනා කිරීමට. චූල බෝධි ජාතකය මේ බෝධි කියන පරිබ්‍රාජකතුමාගේ කතා ප්‍රවෘත්තිය, මහා බෝධි ජාතකය මුල් කරගෙන මේකට චූල බෝධි ජාතකය කියලා හඳුන්වනවා. මීට මේ මහා භද්‍ර කල්පේම කාලයකට කලින් කාසි කියන ග්‍රාමයේහි මහා බෝධිසත්වයෝ, පෙරම් පුරන ලද මහා බෝධිසත්වයෝ ධනවත් පවුලක උප්පත්තිය ලැබුවා. එතුමාට බෝධි කියන නාමය තමන්ගේ දෙමව්පියෝ ලබා දුන්නා. එතුමා කලින් ආත්ම භාවයේදී බ්‍රහ්ම ලෝකයේහි වාසය කොට තමයි මනුලව උප්පත්තිය ලැබුවේ. බ්‍රහ්ම ලෝකයේ ඉපදෙලින් තමයි මනුලව උප්පත්තිය ලැබුවේ. ඉතින් මෙතුමා කාලයක් කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන වාසය කරපු නිසා මේ මනුලෝ උප්පත්තිය ලැබුවත් එතුමාගේ సంతානයේ තුල කාමරාග පටිඝාදී වූ නීවරණ ධර්මයන් හටගත්තේ නැහැ. කාලයක් යනකොට මෙතුමා අකමැති වුණත් දෙමව්පිය එකතු වෙලා සමාන කුලයකින් ඊටාම රූපවන්ත බ්‍රාහ්මණ කන්‍යාවක් සරණ පාවා දුන්නා. බෝධිසත්වයොත් බ්‍රාහ්මණ කුලේ. ඒ බ්‍රාහ්මණ කන්‍යාවත් කලින් ආත්ම භාවයේදී බ්‍රහ්ම ලෝකයේ කාලයක් වාසය කොට මනුලව උපන්න බොහොම වාසනාවන්ත කෙනෙක්. එතුමියත් එතුමියගේ సంతානෙත් කෙලෙස් ධර්ම හටගෙන තිබුණේ නැහැ. චිර කාලයක් කෙලෙස් යටපත් කරලා තිබිච්ච නිසා එතුමියත් ක්ලේශයන්ගෙන් තොරව තමයි වාසය කළේ. එතුමියටත් කසාද බඳින්නට විවාහ වන්නට කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඒ දෙමව්පියන්ගේ බලකිරීම මත ඒ වචනේ අහක දාන්න බැරි නිසා මේ දෙදෙනා විවාහපත් වුණා. නමුත් ඔවුන් දෙදෙනා අතර කිසිදු ව්‍යවස්ථාවකදී කාමරාග සිතිවිල්ලක් ඇති වුණේ නැහැ. ඔවුනොවුන් දිහා රාගසිතෙන් බැලුවේ නැහැ. එකට වාසය කිරීමක් ගැන කවර කතාද? ඉතින් මේ විදිහට ඉතාම ප්‍රියමනාපව නමුත් නික්ලේශයේ සිතෙන් යුක්තව මේ අඹුසැමි යුවළ කාලය ගත කරා. බෝධිසත්වයන් වහන්සේගේ දෙමව්පියෝ දෙදෙනා කාලක්‍රියාට කළාට පසු 80 කෝටියක් ධනය ඇති බෝධිසත්වයෝ තමන්ගේ ප්‍රියාදර බිරිඳව කැඳවලා ප්‍රකාශ කර සිටියා, මට මේ ධනයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. එනිසා ඔබ මේ ධනය අරගෙන පරිභෝග කරන්න, මම පිටත් වෙලා යනවා කියලා ප්‍රකාශ කර සිටියා. ඇහ කොහෙටද යන්නේ? මම පැවිද්දට යන්නේ. මහාන වෙනවා, මේ ගෘහ ජීවිතය අතහැරලා අනගාරික ජීවිතයකට පැවිදිනවා. ඒ වෙලාව එතුමිය අසා සිටියා, ස්වාමීනි, කාන්තාවන්ට මේ පැවිද්ද සුදුසු නැද්ද? ඒ වෙලාවේ බෝධිසත්වයෝ ප්‍රකාශ කර සිටියා, අවශ්‍ය නම් පැවිදි වෙන්නට පුළුවන්, පැවිද්ද සුදුසුයි, පැවිදි වෙච්ච කාන්තාවෝ ඉන්නවා. ඒ වෙලාවේ මෙතුමියත් ප්‍රකාශ කර සිටිනවා, මටත් මේ ධනයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ, මමත් ඔබ වහන්සේ සමගම පැවිදි වෙලා ගුණධර්ම පූර්ණේ කරනවා. ඉතින් බෝධිසත්වයෙක් ප්‍රතික්ෂේප කරේ නැහැ. මේ දෙදෙනාම පැවිද්දටපත් වෙලා වනාන්තරයකට ගිහිල්ලා ඒ පලාපල නෙලමින් නැත්නම් ඒව ඇහිඳිමින් අනුභව කරමින් සීලය පූර්ණේ කරමින් බොහෝම සතුටින් සීලවන්තව කාලය ගත කරා. ගිහි ජීවිතෙත් එකට ඉඳලා නැති එකේ පැවිදුණාම කිසිම ආකාරයකින් ඔවුනෝන් කෙරෙහි ක්ලේශ බන්ධනයක් ඇති වුණේ නැහැ. ඉතින් කාලයක් අවුරුදු 10ක් විතර මේ පැවිදි ජීවිතයේ පරිබ්‍රාජක ජීවිතයේ වනාන්තරයේ පලාපල වලින් අනුභව ජීවිතේ ගත කරමින් වාසය කරලා කාලයක් යනකොට තේරුණා ශරීරයට ලුණු ඇඹුල් ටිකක් අවශ්‍යයි. මොකද හැමදාම පළතුරු වලින්ම ජීවත් වෙන්නට බෑ, බොහෝ කාලේ ලෙඩ රෝග ඇති වෙනවා. ඒ නිසා ලුණු ඇඹුල් හොයාගෙන නගරයට එනකොට බරණැස් නුවරට පැමිණියා. බරණැස් නුවරට පැමිණිලා රජ්ජුරුවන්ගේ උයානයක් තිබුණා. ඒකේ තාපස පැවිද්දන්ට ආදීන් ඇවිල්ලා සුවසේ වාසය කරන්නට පුළුවන්. ඉතින් පැත්තකට ගිහිල්ලා මේ දෙපළ ඒ තමන්ගේ සීලාදී ගුණ පූර්ණය කරමින් වාසය කළා. දිනක් රජ්ජුරුව උයනට යනකොට මේ පැවිදි උතුමන් වහන්සේත් ඒ පරිබ්‍රාජිකාවත් දුටුවා. පරිබ්‍රාජිකාව හරියට දිව්‍ය කාන්තාවක් වගේ ඉතාම ශෝභමාන රූප සම්පත්තියක් ඇති කෙනෙක්. ඉතින් එතුමිය දැක්කම මේ රජ්ජුරුවන්ට සිත ඇති වුණා. ආලයක් නැත්තං ඇලීමක්, බැඳීමක්, රාගයක් ඇති වුණා. ඒ වෙලාවේදී එතුමියව රගෙන යන්නට සිතක් ව. හැබැයි ඒ අතරම තවත් පරිබ්‍රාජකෙක් මහනදම් පුරනවා. ඉතින් රජ්ජුරුව මේ පරිබ්‍රාජක වත ආදිය ගැන ගැඹුරට දන්නේ නැති නිසා ඒ බෝධිසත්වයන් ළඟට ඇවිල්ලා අසා සිටියා, අර කාන්තාව පරිබ්‍රාජිකාව ඔබගේ කවුද? ඔබගේ බිරිඳද? එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ගේ අයිතියේ ඉන්න කෙනෙක්ද? ඒ වෙලාවේදී බෝධිසත්වයෝ කියනවා, මට කිසිදු මගේ බිරිඳක් නෙවෙයි, මගේ කවරෙක්වත් නෙවෙයි, මගෙත් එක්ක එකට ගුණධර්ම පූර්ණය කරන සීලාදී ගුණ පුරන සබ්‍රක්මචාරීන් වහන්සේ නමක්, එකටම පැවිදි වෙච්ච කෙනෙක්. හැබැයි ගිහි කාලේ නම් මගේ පාද පරිචාරිකා බිරිඳ කියලා ප්‍රකාශ කර සිටියා. ඒ වෙලාවේදී රජතුමා කල්පනා කරනවා, මේ පරිබ්‍රාජකතුමාගේ කවුරුත් නෙවෙයි, එතුමියට අයිතිකාරයෙකුත් නැහැ. ඒ වගේම නමුත් ගිහි කාලේ බිරිඳ කියලා ප්‍රකාශ කර සිටිනවා. ඉතින් එතුමාට ලොකු කැමැත්තක් තිබුණා මේ කාන්තාව තමන්ගේ බිරිඳ බවට පත් කරගන්න, පරිබ්‍රාජිකාව. ඒ වගේම කල්පනා කරා, සැබවින්ම මේ පරිබ්‍රාජකතුමා පැවිදි වෙලා තමන්ගේ අතීත බිරිඳ හිතෙන් අතහැරලා නම් මම අරගෙන යනකොට කිපෙන්නට, කෑ ගහන්නට, රණ්ඩු කරන්නට එන්නේත් නැහැ. මොහුගේ සීලයත් මට පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මගේ ආසාවත් සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා ඒ රාජපුරුෂයෙකුට අනකලා එතුමියව රජ නිවසට නැත්තම් මාලිගාවට අරගෙන යන්නටයි කියලා. ඒ වෙලාවේදී රාජපුරුෂෝ ඇවිල්ලා එතුමිය අරගෙන යනකොට මේ පරිබ්‍රාජිකාව කෑ ගහන්නට පටන් ගත්තා. මොකද්ද අධර්මයේ ලෝකේ පවතිනවා කියලා කෑ ගහමින් තමයි අඩනකොට තමයි ඇදගෙන ගියේ. මේ වෙන කවුරුත් නෙවෙයි පින්වතුනි, මහා බෝධිසත්වයන් සමග එකටම පාරමී පූර්ණේ කරගෙන පැමිණි යශෝදරා දේවිය තමයි මේ පරිබ්‍රාජිකාව වෙලා උපන්නේ, එදා වාසය කළේ. ඒ වෙලාවේ එතුමිය වැදගෙන යනකොට අරගෙන යනකොට බෝධිසත්වයන් වහන්සේ ඒ දිහා බැලුවා. ඒ වෙලාවේ බලවත් කෝපයක් තමන්ගේ సంతානය තුළ පැන නැග්ගා. ඒ වෙලාවේ මොකද්ද තමන්ට කීවේ? මේ ඔබගේ ගිහි කාලයේහි පාද පරිචාරිකාව නැත්තම් තමන්ගේ බිරිඳ. ඒ වගේම පැවිදි වෙනකොට ඒ ගෘහ බන්ධනයේ අතහැරියට එතුමිය ඔබ සමග එකටම මහාන වුණා. ඒ නිසා ඔබ සමග එකට ගුණධර්ම පුරණ සග්බ්‍රහ්මචාරිණී වහන්සේ නමක්. එකට ගුණධම් පුරණ කෙනෙක්. එකම ශාසනයේ ඉන්න කෙනෙක්. එකම ශාසනයේ ඉන්න කොටත් පින්වතුනි පැවිද්දෝ ඒ කාන්තා පැවිද්දන්ව රක්ෂා කරන්නට ඕනේ. ඒක අපේ බුද්ධ ශාසනයේ තියෙන නීතියක්නේ. භික්ෂුණීන් වහන්සේලාට ඒ අවශ්‍ය තැන්වල භික්ෂුන් වහන්සේලා විසින් රැකවරණය ලබා දෙන්නට ඕනේ. දීර්ඝ ගමනක් එහෙම භික්ෂුණීන් වහන්සේලා යනකොට අපිට එකතු වෙලා එකට ගමන යන්නට බෑ. නමුත් ඔවුන් ප්‍රකාශ කර සිටියොත් ස්වාමීනි අසවල් මාර්ගයේහි අනතුරු බහුලයි සොර සතුරු බහුලයි ඒ නිසා අපිට යන්නට බෑ කියලා අපි භික්ෂුන් වහන්සේලා ඒ රැකවරණය ලබා දෙන්නට යා යුතුයි. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා වාසය කරන්නට ඕනේ භික්ෂුන් වහන්සේලාට ආසන්නයේ තියෙන සෙනසුනක. මේ හැම එකෙම බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව විශේෂයෙන්. ඒ වගේම ධර්මයේ ලැබෙන්නට අවකාශය, ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශය සහ ආරක්ෂාව. එනිසා සාමාන්‍යයෙන් එකම ශාසනයේ පැවිදි වෙන පිරිස අතර කාන්තා පැවිද්දන්ව ආරක්ෂා කිරීම ඒ පුරුෂ පැවිද්දන්ගේ තියෙන යුතුකමක්. කෙලෙස් වලින් නෙවෙයි කරන්නට ඕනේ, ඒ ධර්මයෙන් සිද්ධ කරන්නට ඕනේ. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේට ද්වේෂය හටගත්තා කරුණු දෙකක් නිසා. මේ මොනවා වුණත් මගේ ගිහි කාලේ බිරිඳ මම රැකබලාගත්ත කෙනා, මගේ යටතේ හිටපු කෙනා, මම වෙත පැමිණිය කෙනා. ඊළඟට මම මහාන වෙනකොට මහා ධනස්කන්ධයක් අතහැරලා මෙතුමියත් ඒ සියලු ධනය අතහැරලා පැවිද්දටපත් වුණා. ඉතාම ගුණවත්ව සිල්වත්ව ජීවිතේ පැවිදි ජීවිතේ ගත කරා. කෙලෙස් වලින් බැහැර වෙලා සීලවන්ත ජීවිතයක්. ගිහි කාලයේත් බොහෝම ආචාර සම්පන්නයි. සියලු වත් පිළිවෙත් වැඩ රාජකාරී නිවසේ මනාකොට ඉෂ්ට සිද්ධ කරා. ස්වාමියාට දක්වන්න ඕන යුතුකම්, ඒ වගේම නැදි මලයන්ට දක්වන්න ඕන යුතුකම් මේ සියල්ලක්ම සිද්ධ කරා. මම ආචාර සම්පන්නයි, කුල සම්පන්නයි, රූප සම්පන්නයි, කීකරුයි. ඒ වගේම තමන් පැවිදි වෙලා ඉන්නකොටත් සීලාදී ගුණයෙන් යුක්තව ඉතා උසස් ලෙස එතුමිය ගුණධර්ම පූර්ණේ කරා. ඒ වෙලාවේ බෝධිසත්වයන්ට සිත් පහළ වෙනවා. ඔබ බලාගෙන ඉන්නකොට තමයි ඔබගේ ගිහි කල බිරිඳ පැවිදි වෙලා එකට මහානදම් පූර්ණ මේ සහෝදරියව අරගෙන යන්නේ. ඔබගේ පුරුෂ භාවයේ කුමක්ද කියලා පුරුෂ මානය ඇති වුණා. පුරුෂ මානය කියලා කියන්නේ තමන් යටතේ ඉන්න ඕනම කාන්තාවක්, බිරිඳ වෙන්නට පුළුවන්, සහෝදරිය වෙන්නට පුළුවන්, සමහරට මවද වෙන්නට පුළුවන්, තමන් රැකබලා ගන්න කෙනෙක්ට කරදරයක් එනකොට පුරුෂයන්ගේ ස්වභාවය තමයි ඉදිරිපත් වෙලා ඒ කරදරයට මුහුණ දෙන එක, නැත්තම් ඒකට වළක්ව ගන්න එක. මොකද කාන්තාවට ශාරීරිකව ඒ තරම් මානසිකව ඒ තරම් වේදනාව, ඒ වගේම පීඩාව දරා ගන්නට අමාරු නිසා ශක්තිමත් වෙච්ච පුරුෂයන් තමයි ඔවුන්ව රැකබලා ගන්න. ඒ නිසා යම්කිසි කාන්තාවක් තමන් සමග ඉන්නකොට, තමන් යටතේ ඉන්නකොට බොහෝ පුරුෂයන්ට ඇති වෙනවා ඔවුන්ව රැකබලා ගන්නට ඕනේ, ආරක්ෂා කරන්නට ඕනේ, කරදරයකදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ කියන හැඟීම. ඒක සාමාන්‍යයෙන් පුරුෂයන් තුළ ස්වභාවයෙන්ම පිහිටා තියෙනා උදයක්. ඒක ගැන ලොකු මානයකුත් පුරුෂය තුළ ඇති වෙනවා. ඒ නිසා සමන් පවුල වෙනුවෙන්, තමන් ආදරය කරන අය වෙනුවෙන් කැපකිරීම් කරන්නට වෙහෙසෙන්නට පුරුෂයෝ ඉදිරිපත් වෙනවා. ඒ වෙලාවේදී බෝධිසත්වයන් වහන්සේත් සාරා සංකේය කල්ප ලක්ෂයක්ම පුරුෂාත්ම භාම ලැබමින් ඒ යුතුකම් ආදී මනාකොට ඉෂ්ට කරමින් ඥානයේ දියුණු කරපු උත්තමයෙක්. උන්වහන්සේට නිතැතිම්ම මේ තමන්ගේ වගකීම ගැන සිත් පහළ වුණා. ඒ පුරුෂ මානයෙන් පෙළන ලදුව, නැත්තම් උත්සාහ කරන ලදුව සන්තානෙහි පහළ යටපත් වෙලා තිබිච්ච අවුරුදු ගාණක් බ්‍රහ්මතලයේ, ඒ වගේ මනුස්ස ලෝකයේදී යටපත් කරලා තිබුණු ද්වේෂය උන්වහන්සේගේ సంతානය තුළ බුරා බුරා නැගෙන්නට පටන් ගත්තා. උපමාවක් දක්වලා තියෙනවා ධර්ම ග්‍රන්ථවල. යම්කිසි නාගයෙක් තුඹසක බෙනයක් ඇතුලේ, තුඹසක සිදුරක් ඇතුලේ වාසය කරනවා. ඒ වෙලාවේදී මිනිස්සෙක් ඇවිල්ලා ඒ නාගයාට පහර දෙනවා. ඒ මොහොතේදී නාගයා බොහෝ කල් සයනය කරමින් හිටපු නාගයා පෙනේ පුප්පලා පෙනේ උස්සලා සූ සූ කියන හඬ නගනෝ. හඬ නගලා ඒ වෙලාවේදී ඒ දස්ස කරන්නට ඒ දිහා බලන් ඉන්නෝ. ඒ වෙලාවේදී දිගටම ඒ ද්වේෂයේ තිබුණොත් ඒ නාගයායි පුරුෂයාට දෂ්ට කරනවා. නිදාගෙන හිටපු නාගයා අවදි වුණා, අවදි වෙලා පෙනේ පුප්පලා ඒ පුරුෂයාට දෂ්ට කරනවා. මේ තමයි පින්වත්තුනි අපේ ක්ලේශයන් පවතින ක්‍රමය. අපේ సంతානෙහි ක්ලේශයෝ අනුසය වශයෙන් సంతානේ ලුහු බඳිමින් උපදින්නට අවස්ථාවක් සොයා ගනිමින් సంతානේ තුල පවතිනවා. ඒකට කියනවා අනුශයනය කරන අවස්ථාව කියලා. ඒ වගේම මේ ක්ලේශයට කියනවා භූමි ලද්ද උප්පන්නේ, නැත්නම් භූමි ලද්ද ක්ලේශය කියලා. මේ අනුසය ක්ලේශය අපේ సంతානෙහි පසුපස්සේ ලුහු බැඳමින් එනවා. අවස්ථාවක් ලැබෙනකන් නැගිටින්නට නිදාගෙන ඉන්නේ. බොහෝ කාලයක් ධ්‍යාන උපදවාගෙන සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ඉන්න සත්ව సంతානයේ තුල මේ අනුසය ක්ලේශය නිදාගෙන තමයි පවතින්නේ. ඉතින් මේ නිදාගෙන හිටපු අනුසය ක්ලේශය මේ බලවත් අරමුණ දුටු කලෙහි, ඒ කියන්නේ තමන්ගේ ගිහි කල බිරිඳ, ඒ වගේමකට පැවිදි වෙච්ච සබ්‍රක්‍මචාරීන් වහන්සේ බලහත්කාරයෙන් අකමැත්තෙන් කිසිදු වරදක් කරන්නේ නැතුව කාටත් කරදරයක් නැතුව සීලාදී ගුණ පූරණය කරමින් ඉන්නකොට රජතුමා ඇවිල්ලා ඉතාම අසාධාරණ ලෙස ඇයගේ අකමැත්තෙන් මේ රජ නිවසට අරගෙන යනවා. මේක සමාජ අසාධාරණයක්, ඒ වගේම එතුමියට කරන නිග්‍රහයක්, රජුරුවන්ගේ තියෙන බලවත් ආත්මාර්ථකාමී ක්ලේශයක්. මේ ඔක්කොම දකිනකොට සාමාන්‍යයෙන් ද්වේෂය පැන නගින එක සාමාන්‍යයි. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේගේ හිතේ ද්වේෂය පැන නැග්ගා. ඒ වෙලාවේ මේ පිරිසට ගහලා තමන්ට අවශ්‍ය නම් තමන්ගේ ශරීරයේ ඉතාම බලසම්පන්න ශක්තියක් තිබුණා. නාගයෙක්ට බඳු, අලියෙක්ට බඳු. ඉතින් අවශ්‍ය නම් මේ පිරිසට පහර දීලා ඒ බිරිඳව අරගෙන, නැත්තම් ඒ පරිබ්‍රාජිකාව අරගෙන ඕනම කැමති දිශාවකට යන්නට තරම් ශරීර ශක්තියකුත් බෝධිසත්වයන් තුළ තියෙනවා. ඒක උන්වහන්සේ දන්නෝ. ඒ වෙලාවේ ද්වේෂයේ බලවත්ම නැගී සිටපු වෙලාවේදී අන්න බෝධිසත්වයන්ගේ යෝනිසෝ මානසිකාරය වැඩ කරන්න පටන් ගත්තා. හිඟතුනි, අපේ సంతානයේ ගත පවතින අනුසය ක්ලේශය බලවත් අරමුණක් දකින අවස්ථාවේදී අයෝනිසෝ මානසිකාරය සිද්ධ වුණොත්, ඒ සම්බන්ධයෙන් වැරදි ලෙස අරමුණ කෙරෙහි වැරදි මානසිකාරය සිද්ධ වුණොත් අන්න නැගෙන්නට පටන් ගන්නවා, අවදි වෙන්නට පටන් ගන්නවා. යවදි වෙනවා කියලා කියන්නේ අනුසය ක්ලේශය අපේ సంతානෙහි ජවනසිට සමග සම්ප්‍රයුක්ත වෙලා හට ගන්නවා. ඒකට කියනවා පරියුට්ඨානයට පැමිණීම කියලා. ඊට පස්සේ පරියුට්ඨානෙට ආපු ක්ලේශය නැවත කුසල සිතකින් යටපත් කරගත්තේ නැතිනම් නැවත නැවත බලවත් වෙලා දියුණු වෙලා ඒකෙන් කායික වාචසික ක්‍රියාකාරකම් සිද්ධ කරන තැනට වීතික්‍රම අවස්ථාවටපත් වෙනවා. ඒකට කියනවා ක්ලේශයේ මුදා හැරීම කියලා. ක්ලේශයේ සිතේ අට ගැනීම, හට ගැනීම පරිඋත්ථාන අවස්ථාව. ක්ලේශයේ මුදා හැරීම වීතික්කම අවස්ථාව. ඒකට పూర్වෙහි ක්ලේශය సంతානයේ තුල සයනය කරමින් නිදාගෙන පැවතීම අනුශය අවස්ථාව. මේ තමයි ක්ලේශයන්ගේ අවස්ථා තුන. මේ අනුශය ක්ලේශය කියන එක පින්වතුනි අපි ප්‍රතිසන්දි ගන්නකොටම අපේ సంతානෙ එක බැඳිලා තමයි පවතින්නේ. సంతානෙ ඇසුරු කරගෙන තමයි පවතින්නේ. ඒ අනුසය ක්ලේශයෙන් තොරව අපි වාසය කිරීමක් නැහැ. ස්කන්ධ පංචකය රහත් නොවෙච්ච කෙනෙකුගේ ස්කන්ධ පංචකයක් පහළ වෙනකොට මේ අනුසය ක්ලේශය, ඒකට කියන භූමි ලද්ද ක්ලේශය කියලා, ඒ ස්කන්ධයන් පිළිබඳ පරිඥාව නැත්තම් අවබෝධය සම්පූර්ණ නැති නිසා, පරිපූර්ණ නැති නිසා මේ ක්ලේශයේ අපේ సంతානෙ ඇසුරු කරගෙන පවතිනවා. సంతානෙ නිතර නිතර ලුහු බඳිනවා. ඉතින් ඒක අවස්ථාවක් ලැබිච්චකොට මේ අනුසය කැළඹිලා නැත්තම් උත්සන්න වෙලා අන්න සිත තුල හට ගන්නවා. සිතෙහි චෛතසිකයක් ලෙස ප්‍රකට වෙනවා. ඒ වෙච්ච වෙලාවේ ඒක නැවත යටපත් කරගත්තේ නැතිනම් ඒක බලවත් වෙලා කායික වාචසික ක්‍රියාකාරකම් වලට ගිහිල්ලා වීතික්‍රමණයකටපත් වෙනවා. මේ තමයි ක්ලේශයේ පවතින ක්‍රමය. මේ අනුසය ක්ලේශය සහිතව අපි ඉපදෙන නිසා ඒ ක්ලේශයෙන් මිදීමක් අපිට නැහැ. මාර්ග ඥානෙ උපදිනකම් ධ්‍යාන වලින් කරන්නේ ක යටපත් කිරීම විතරයි. සීලේනුත් එහෙමයි. ඒක ප්‍රහාණය කරනකම් මේ ක්ලේශය අපේ සියලුම කායික වාචසික මානසික ක්‍රියාකාරකම් වලට බලපානවා. ඒ බලපෑම හේතු කරගෙන මොකද වෙන්නේ? අපි කරන සියලුම ක්‍රියාවන් කර්ම බවට පත් වෙනවා. ඒ වගේම අපේ සිතුම් පැතුම් අපේ එදිනෙදා වැඩ කටයුතු සියල්ලක්ම මේ ක්ලේශයන්ගේ සීමාව තුළ තමයි පවතින්නේ. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් එයින් පිට හිතන්නට අමාරුයි. ඒ ක්ලේශයන් අතර තියෙන ප්‍රධානම ක්ලේශය තමයි තෘෂ්ණාව. ඒ තමයි මේ පංච උපාදාන ස්කන්ධයට තමන්ගේ පංච උපාදාන ස්කන්ධයට ඇලීම. ඉතින් ඒ වෙලාවේදී ඒ ඇලීම තියෙනකොට යම් හේකින් ඒ පංච උපාදාන ස්කන්ධයට කරදරයක් බාධකයක් එනවා නම් අපිට අපි ඒකට විරුද්ධ වෙනවා. ඒකට කියනවා පටිඝය කියලා. ඊළඟට ඒ පංච උපාදාන ස්කන්ධයට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයට සම්බන්ධ අනෙකුත් පංච උපාදාන ස්කන්ධ ඒ වගේම අනෙකුත් අවිඥානක රූප ස්කන්ධ අපි සම්බන්ධ කරගන්නවා. මගේ මගේ කියලා අපි හිතින් අල්ල ගන්නවා. මේ මගේ පිරිස, මේ මාහා සමාන පිරිස, මේ මගේ පවුල, මේ මගේ ගමේ උදවිය, මේ මගේ රටේ උදවිය, මේ ආදී ලෙසට වෙන් කිරීම කරගන්නවා. ඒ වගේම අවසානයේදී මනුස්ස වර්ගය ආපවා හිතින් අරගන්නවා. ඉතින් මේ විදිහට තමන්ගේ පංචස්කන්ධයට සම්බන්ධ දේවල් පංචස්කන්ධයේ සම්බන්ධයෙන් ඇලීම ඇති වෙලා ඒ ස්කන්ධයන්ට සම්බන්ධ වූ අනිත් ස්කන්ධ කෙරෙහිත් අපි බැඳීම ඇති කරගන්නවා. තමන්ගේ පංචස්කන්ධයේ ජීවිතයට හානියක් වෙනකොට ඒකට විරුද්ධව නැගී සිටීම මේ ඇලීම නිසා සිදුවනවා. ඒ වගේම අනිකුත් ස්කන්ධයෝ තමන්ගේ කියලා අල්ලගන්න, තමන්ට සම්බන්ධ කරලා අල්ලගන්න ඒ අනිකුත් ස්කන්ධයන්ට යම් කරදරයක්, බාධකයක්, ගැටලුවක් එනවා නම් ඊට විරුද්ධව නැගී සිටීමත් ස්වභාවිකවම අප තුළ හටගන්නවා. අපි හුරු වෙලා තියෙන්නේ මේ පංචස්කන්ධයට යම් අනතුරක් වෙනවා නම් කොහොම හරි ඒක වළක්වා ගන්නට ඕනෙකට විරුද්ධව යා යුතුයි. ඒ වගේම තමන් ආදරය කරන තමන්ට සම්බන්ධ පිරිස්වලට, දේවල් වලට හානියක් කරදරයක් වෙනවා නම් ඒකට විරුද්ධව යා යුතුයි, ඒකට විරුද්ධව නැගී සිටිය යුතුයි. ඒකට හේතුව තමයි අපේ సంతානෙහි මේ පංච උපාදාන ස්කන්ධය දැඩිව අරගෙන එයට ඇලිමින් ඒ ආස්වාදනය කරමින් පවතින නිසා. ඒකට හේතුව තමයි පංච උපාදාන ස්කන්ධෙහි තතු මනාකොට නොදැනීම. ඒකට කියනවා අවිද්‍යාව කියලා. කෙසේ හරි මේ භූමිලද්ද ක්ලේශය නැත්තම් సంతానගත ක්ලේශය අනුව තමයි අපේ සිතුම් පැවතුම් ආදී ඔක්කොම තීරණය වෙලා තියෙන්නේ. අපි සිතන්නේ ඒ ක්‍රමයට. ඉතින් අපි සමහර වෙලාවලට කුසල් කරන්නට, අන් අයට යහපත කරන්නට හිතනවා. ඒත් හැබැයි පින්වත්නි ඒ භූමිලද්ද ක්ලේශය ඇතුලේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතයට තියෙන ආසාව අතහරින්න නැතුව තමයි දේවල් කරන්නේ. අන් අයට උදව් කරන්නේ. සමාජයේ ගොඩනගන්නේ. ඒ නිසා ජීවිත ආරක්ෂාව සඳහා ඕන දෙයක් කරන්නට පුළුවන්. ඒ වගේම ජීවිතයට හානි සඳහා එන හානිවලට විරුද්ධව නැගී සිටින්නට පුළුවන්. ද්වේෂයෙන් හැපෙන්නට පුළුවන්. ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධය තෘප්තිමත් කරන්නට, වින්දනය සතුටු කරන්නට, පංචකාමයේ යෙදෙන්නට පුළුවන්. මේ ආදී ලෙසට මේ සියලුම ක්ලේශ ධර්ම මත තමයි අපේ සමාජ සංස්ථාව, අපේ ජීවන ක්‍රමය අපි ගොඩනගාගෙන තියෙන්නේ. ඒක ඇතුලේ අපි යහපත් දේවල්, හොඳ දේවල්, කුසල කර්ම, උපකාරක ධර්ම සිද්ධ කරනවා. ඒවා තුළිනුත් අවසානයේදී ඒ කර්මත් තමන්ගේ පංචුපාදාන ස්කන්ධයටම ප්‍රතිඵල වශයෙන්, කර්ම වශයෙන් රැස්වෙමින් ඒවටම විපාක දෙනවා. ඒ පංචුපාදාන ස්කන්ධයටම බලපානවා. ඉතින් මේ විදිහට මේ ක්ලේශයන්ගෙන් යුතුව තමයි අපි වාසය කරන්නේ. බෝධිසත්වයන් වහන්සේට එදා පෘථග්ජනයෙක් වශයෙන් ඉන්නකොට මේ භූමිලද්ද ක්ලේශය, අනුසය ක්ලේශය දුරු කරලා නැහෙනි. ඒ නිසා චිරකාලයක් තමන් එක්ක පාරමී පුරාගෙන ආපු නිසාම ලොකු සම්බන්ධයකුත් තියෙන, ආධ්‍යාත්මික සම්බන්ධයකුත් තියෙන මේ භවයේ ආචාර සම්පන්නව වාසය කරලා තමන් යටතේ බිරිඳ ලෙස වාසය කරපු තමන් එක්කම මහා භෝගස්කන්ධයක් අතහැරලා පැවිද්දට පැමිණිලා සීලාදී ගුණධර්ම ඉතාම ඉහලින් පූරණය කරන මේ පරිබ්‍රාජිකාව අසාධාරණ ලෙස ඇදගෙන යනකොට, අරගෙන යනකොට ඒ ද්වේෂය හට ගැනීම ස්වභාවිකයි. මොකද පෘථග්ජන සත්වයෙක් නිසා. ඒ වෙලාවේ බොහෝ කාලයක් සයනය කරමින් පැවතිච්ච ද්වේෂය, පටිඝය අන්න සිතේ පැන නැග්ගා. ඒ වෙලාවේදී බෝධි පරිබ්‍රාජකතුමා කල්පනා කරනවා, දැන් තමන්ගේ සිතෙහි සියලු අනර්ථය සිද්ධ කරන සත්‍ය වසන, ප්‍රඥාව නැති කරන, ප්‍රඥාව යටපත් කරන ద్వේෂයේ නැමැති ගින්න, ద్వේෂයේ නැමැති සතුරා හටගෙන තියෙනවා කියලා එතුමාට තේරුණා. ඒ වෙලාවෙම යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තා. ඊටාම ගැඹුරු යෝනිසෝ මනසිකාරය. එතුමා කල්පනා කරනවත් ආවර්ජනා කරගෙන තමන්ටම අවවාද කරගන්නවා බෝධි බ්‍රාහ්මණය, පරිබ්‍රාජකය. ඔබ අනාගතයේහි සියල්ල දැකීමට සමර්ථ, සියල්ල අවබෝධ කරන්නා වූ සර්වඥතා ඥාන ප්‍රතිලාභයේ සඳහා ගුණධර්ම පූරණය කරන කෙනෙක්. එසේ යන ගමනේදී ඉතාම දුෂ්කර වූ ජීවිත ක්‍රමවලට දඬුවම් වලට දුෂ්කරතාවලට දුක්වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අසාධාරණයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා සියල්ල හමුෙහි ඉවසීම සීලාදී ගුණධර්ම පූර්ණය කරගෙන බොහෝම ඉවසීමෙන් ගුණේම වර්ධනය කර ගනිමින් ගුණේටම ගරු කරමින් යන පුරුෂයෙකුට විතරයි ඒ සර්වඥතා ඥානය කියන විශිෂ්ට ඥානය ස්වසන්තානය තුළ උපදවාගත හැකි. ඉතින් හැබැයි දැන් මේ වෙලාවේදී ඔබ සීලය පූර්ණය කරමින් ඉන්නකොට ඔබත් එක්ක එකට වාසය කරපු, එකට ගුණධර්ම පූර්ණය කරපු ඒ පරිබ්‍රාජිකාව අසාධාරණ ලෙස ඇදගෙන යනවා. මේ වෙලාව ඔබ කිපිලා ඒ රාජපුරුෂයන්ට පහර දුන්නොත්, ඒ රාජපුරුෂයන් එක බහින් බස් වුණොත්, ඒ සියල්ලම ඔබගේ සීලයට ගැලපෙන්නේ නැහැ. සීලය කියන්නේ කය වචනේ දෙක සංවර වීමනේ. කය වචනේ දෙක සංවර වෙනකොට පින්වතුනි, පංචශීලයේ ආදී ශික්ෂාපද ආරක්ෂා කර ගැනීම පමණක් නෙවෙයි. එතන තියෙනවා ගොඩාක් ගැඹුරක්. අපි රාගයෙන් ద్వේෂයෙන් යම් කිසි කායික වාචසික ක්‍රියාකාරකම් සිද්ධ කරනවා නම් එතන අපේ සීලේ පළුද්දක් තියෙනවා. ශික්ෂාපද කැඩෙන්නේ නැති එක වෙනම දෙයක්. නමුත් සීලේ පළුද්දක් තියෙනවා, විශේෂයෙන් පැවිද්දන්ට. ඒ නිසා දැන් පැවිලාවේදී ඒ බෝධි බ්‍රාහ්මණතුමා රාජපුරුෂයන්ට පහර දීලා උන් තල්ලු කරලා රජුරුවන්ටත් යම් මේකක් කරලා බිරිඳව අරගෙන යන්න තිබුණා. ශරීර ශක්තිය තිබුණා. ඒ කාලේ අද වගේ තුවක්කුවාදිය නැහැනේ. ඉතින් ඒ නිසා ඒ අතින් පයින් යුද්ධ කරලා ඊතල වලින් මිදිලා මේක කරගෙන යන්නට තිබුණා. ඒ ශක්තිය තිබුණා. හැබැයි ඒ වෙලාවේදී කිසිදු පංචශීලයක් කැඩෙන්නේ නැහැ. ප්‍රාණඝාතය, අදින්නාදාන, කාම විච්ඡාචාර මොනවත් සිද්ධවන්නේ නැහැ. නමුත් තමන්ගේ කායික වාචික සංවරයේ ලොකු අසංවරකමක් සිද්ධ වෙනවා. කායික වාචික පැවැත්මෙහි අසංවරකමක් සිද්ධ වෙනවා. මොකද පැවිද්දෙක් වශයෙන් කුරා කුහුඹුවෙකුටවත් හානියක් නොකරන, තමන්ට කරදරයක් කරත් ප්‍රතිකරදරයක් නොකරන කෙලෙස් ධර්ම, රාගාදී කෙලෙස් ධර්ම, ද්වේෂාදී කෙලෙස් ධර්ම සියල්ල යටපත් කරගෙන ඒවා උඩට එන්න දෙන්නේ නැතුව වාසය කිරීම තමයි පැවිද්දේ තියෙන මූලිකම සිද්ධාන්තය. ඒ නිසා කෙලෙස් වලට වසඟ වෙලා කායිකව වාචිකව ක්‍රියා කිරීම පැවිද්දෙකුට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒක ශික්ෂාපද කැඩුනාද නැද්ද කියන එක අදාළ නැහැ. ඒ වෙලාවේ බෝධි පරිබ්‍රාජකතුමා බෝධිසත්වයෝ කල්පනා කරනවා, බැරි වෙලා හරි මේ වෙලාවේ ගහමරා ගන්නට නැත්නම් ගහ ගන්නට ගිහිල්ලා ඔවුන් සමග පැටලෙන්නට ගියොත් මගේ සීලය පළුදු වෙනවා. ඒ සීලය පළුදු වීම මගේ පරිබ්‍රාජක ජීවිතයට කැළලක්. ඒ වගේම සර්වඥතා ඥානය ප්‍රතිලාභ කරන්න යන ගමනේදී මීට වඩා අසාධාරණ වලට, මීට වඩා විනාශ වලට, කරදර වලට, දුක් වලට මට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. උදාහරණයකට මේ වෙන්නේ තමන් එක්ක එකට කාලය ගත කරපු ගිහි කාලේ බිරිඳ වෙච්ච පරිබ්‍රාජිකාව කියන බාහිර පුද්ගලයා බාහිර වස්තු අරගෙන යෑම. ඒකට කරදර කිරීමක්, අසාධාරණයේ කිරීමක්. බුදු වෙන්නට යන කෙනා එහෙම නෙවෙයි පින්වත්නි. බාහිර වස්තුන් ගැන කවර කතාද, බිරිඳ ගැන කවර කතාද, කොටින්ම කියනවා නම් කලින් ගිහි කාලේ බිරිඳ ගැන කවර කතා, දැන් පැවිද්දෙක්නේ. තමන්ගේම දරුවන් අරගෙන දරුවන්ට කරදර වෙනකොට, ඒ වගේම තමන්ගේ අංගපසඟ විනාශ වෙනකොට, ජීවිතයට හානි වෙනකොට පවා කෙලෙස් උපදවා ගන්නෙ නැතුව කටයුතු කරන මට්ටමට හිත දියුණු වෙන්නට ඕනේ. ඒකෙන් කියන්නේ කිසිම හැමාත්ම භාවයකම කාවත් රකින්න නැහැ කියලා. ඒකත් අපි විශේෂයෙන් පසුව තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ වෙලාවේ මීට වඩා දරුණු දුක් ඉවසන්නට සිද්ධ වෙනවා. දරුණුක් දරා ගන්නට සිද්ධ වෙනවා. සමහර අය ද්වේෂයෙන් අතපය කපනකොට, හානි කරනකොට පවා ද්වේෂය ඇති කරගන්න නැතුව, කයෙන් වචනයෙන් ද්වේෂ කරන්නේ නැතුව ඉවසන්නට ඕනේ. ඒ වගේම සමහර වෙලාවට ඇස්ටිස් මස්ලේ ආදී දන් දෙනකොට ඇස් දන් දීලා ජීවිත කාලයෙම අන්ධයෙක් ලෙස ඉන්නට ඕනේ. අතපය දන් දීලා ජීවිත කාලයෙම අංග විකල ලෙස ඉන්නට ඕනේ. ඉතින් මේවා ඊටාම ඉවසීමට අපහසු දුෂ්කර දුක්ඛම් කටළු. වහලෙක් වුණොත් එහෙම මුළු මැරෙනකම් අනිත් කෙනාගේ ජීවිතයට වහල්කම් කරන්නට ඕනේ. මේ සියල්ලම ඉවසා දරා ගන්නට සිද්ධ වෙනවා බෝධිසත්ව චර්යාවේදී. ඉතින් බෝධි බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේසා විශාල දෙයක්, විශාල දුකක් ඉවසන්නට තියෙනකොට සර්වඥතා ඥානය සඳහා යන ගමනේදී දැන් මේ අවස්ථාවේදී මම කිපිලා රණ්ඩු සරවල් කර ගැනීම උපමාවකින් එතුමා කල්පනා කරා. වතුරක් තියෙනවා. ඒ වතුර හරක්ගේ කුරේ තෙමෙන්නට තරම් ඉතාම නොගැඹුරු වතුරක්. ඒ කියන්නේ මඩවලක් කියන එක. පාර තියෙන පොඩි මඩවලක් හරකෙක්ගේ කුරේ විතරයි තෙමෙන්නේ. කකුල තෙමෙන්නෙත් නැහැ. ඒ කුරේ තෙමෙන් හරකෙක්ගේ කුරේ තෙමෙන්න තරම් මඩවලක කවුරු හරි ගිලෙනවා. කූඹියෙක් වගේ සතෙක් කියලා හිතන්නකො. කවුරු හරි ඒකේ ගිලෙනවා. ඒකේ පීන ගන්නට බෑ. ඒක ඈතර වෙන්නට බෑ. ඒ මඩවලේ ගිලිලා මිය යනවා. එහෙම කෙනෙක් ඒ වගේ පොඩි තැනකත් මිය යන කෙනෙක් කල්පනා කරනවා, මම යොදුන් ගණන් දෙ ගැමුරු මේ මහා සමුද්‍රය තරණය කරලා පරතීරයට යනවා කියලා. මඩවලේ මෙහා කොනේ ඉඳන් එහා කොනට පීන ගන්න බැරුව, ඈතර වෙන්න බැරුව ඒකේ ගිලෙන කෙනා කොහොමද අර මහා සමුද්‍රයක් තරණය කරලා පරතීරයට යන්නේ? මේ වෙලාවේ මේ සීලය හමුවේහි කලබල වෙලා ගහමරා ගන්නට ගියොත් ඒක හරියට ගැඹුරු මුහුද තරණය කරන්නට බලාපොරොත්තුෙන් ඉන්න පුරුෂයෙක් හරකෙකුගේ කුරේ තෙමෙන තරම් පොඩි මඩවලක මඩ වතුරක ගිලෙනවා වගේ ක්‍රියාවක්. මේ වගේ දෙයක්වත් ඔබට ඉවසා ගන්නට බැරි නම් ඔබ කෙසේ සර්වඥතා ඥානයේ සඳහා අපරිමිත දුක්ගෙන දෙන පාරමී පූර්ණය කරමින් ඒ ගමන යන්නද කියලා තමන්ට අවවාද කරගත්තා. ඒ වෙලාවේදී ඒ සමන්ගේ සිතෙහි පැන නැග්ග ද්වේෂය, ඒ නැගී සිටියා වූ නාගයා අන්න යටපත් වුණා, පහළට ගියා. යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ඊට පස්සේ පින්වතුනි, බෝධිසත්වයන්ගේ ප්‍රඥා මහිමය කියන්නේ තමන් තවත් තවත් ගැඹුරට යෝනිසෝ මනසිකාරය සිද්ධ කළා. මෙතන අපි කල්පනා කරන්නට ඕන දේ තමයි, අපේ సంతానගතව ක්ලේශයක් හටගත්තාම අපි හැමෝටම තියෙන එකම පිළියම තමයි මේ යෝනිසෝ මනසිකාරයේ සිද්ධ කිරීම. ඒ කියන්නේ ක්ලේශයක් අපේ හිතේ හටගන්නකොට අපිට හැකියාව තියෙනවා ඒ ක්ලේශයේ පිළිබඳ විශ්ලේෂණයක් සිද්ධ කරන්න. ඒක සාමාන්‍යයෙන් ඥානවන්තයෝ කෙරෙහි, විශේෂයෙන් මිනිස්සුයෝ කෙරෙහි තියෙනා වූ හැකියාවක්, ඉන්ද්‍රියක්. ඒ කියන්නේ යම් කිසි සිතවිල්ලක් අපේ සිතේ පහළ වෙනකොට, යම් කිසි ක්‍රියාවක් අපි කරන්න සිද්ධ සූදානම් වෙනකොට ඒක පිළිබඳව ආවර්ජනා කරලා මේක හොඳද නරකද, මේක වෙච්ච දේ හොඳද නරකද, කරන්න යන දේ හොඳද නරකද කියලා ආවර්ජනා කරන්නට, විශ්ලේෂණය කරන්නට, ගණනය කිරීම කරන්නට හැකියාවක් අපි තුල තියෙනවා. ඒ හැකියාව වෙන අවස්ථාවේදී අපිට තේරෙනවා මෙන්න මේ අකුසලයේ මගේ සිතේ දැන් හටගත්තා. ඒක සිත කෙලසනවා. ඒකේ වේගය සංසිඳිලා නැහැ. මම මේක දිගටම අරගෙන යනවාද, මේ තැනම මේක නතර කරනවාද කියන චොයිස් එක, නැත්තම් තීරණය ගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. ඒ වෙලාවේදී යෝනිසෝ මනසිකාරය සිද්ධ කරනවා කියලා කියන්නේ මේ ක්‍රියාව හොඳ නැහැ, මේ ක්‍රියාවෙන් මම වළකින්නට ඕනේ කියලා කුසල සිතෙන් මනසිකාරය සිද්ධ කිරීම. ඒක සිද්ධ කරනවා. දැන් සාමාන්‍යයෙන් බෞද්ධයෝ තමන්ට තරහක් ඇවිල්ලා ගහන්නට, බනින්නට, අනිත් අයට දොස් කියන්න යනකොට තමන්ගේ සිත ඇතුලෙන් කියන්නට පටන් ගන්නවා මේ කරන වැරේ වැරදි කියලා. ඒ තමයි අර විශ්ලේෂණය කිරීමේ, ව්‍යවස්ථාපනය කිරීමේ හැකියාව සහිත සිත් පහළ වීම. ඒ වෙලාවේදී අපි සමහර වෙලාවට මේක හොඳ නෑ කියලා තේරුම් අරගෙන අන්න අදිෂ්ඨානයේ පිහිටවා ගන්නවා. ඒ වෙලාවේ අර කුසලයේ යටපත් වෙනවා. නමුත් මේක හොඳ නැහැ කියලා අවබෝධය ආවට සමහර වෙලාවලට ඒ ක්ලේශය අපි යටපත් කරගන්නවා. අපිට තේරෙනවා මේ කරන්න යන දේ ගැළපෙන්නේ නැහැ, නුසුදුසු දෙයක්. නමුත් අර ක්ලේශය බුරබුරා නැගී සිටලා අපිට හැමතිස්සෙම ක්ලේශයෙන් කරන්න යන දේ සාධාරණීකරණය කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? අපි බනින්න පටන් ගන්නවා. අපි පහර දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අද කාලේ නම් ඒ සමාජ මාධ්‍යවල ඒවා ප්‍රකාශ කරනවා. නැත්නම් අපි බැන වදිනවා. එහෙම නැත්නම් කෙටි පණිවිඩ අපි යවනවා. මේ විදිහට අපේ ද්වේෂය, අපේ තරහව අපි පිට කරනවා. නමුත් ඊට මොහොතකට කලින් සාමාන්‍යයෙන් බෞද්ධයන්ට, ධර්මයේ දන්න අයට මේ කරන්න යන දේ වැරදි කියන අදහස එනවා. ඒ දැක්ම අපිට ලැබෙනවා. නමුත් ඒක යටපත් කරගෙන නැවත අකුසලයේ හටගන්නවා, බලවත් නැගී සිටිනවා. ඒ වෙලාවේදී යෝනිසෝ මනසිකාරය කරනවා කියලා කියන්නේ අදිෂ්ඨානයක් කරගන්නවා, මේ කුසලයේ අකුසලයේ වැදගත් නැහැ, මේකෙන් මීට වඩා හානියක් සිද්ධ වෙනවා, මේ වෙලාවේ මේක සන්තෘප්ත කරගත්තා කියලා සාංසාරික වශයෙන් වෙන යහපතක් නැහැ. මෙලවත් මට පසුව සතුටු වෙන්නට බෑ. නැවත ඒ ගැන පසුතැවීම තමයි ඇතිවන්නේ. සමහර අය ඉන්නවා ඒක පසුතැවීමට හැරවෙන්න දෙන්නේ නැතුව තමන් කරපු වරදම නැවත 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 සාධාරණීකරණය කරනවා. ඒක ඊට වඩා බරපතල දෙයක්. වරද බව දැනගෙන වරද පිළිගන්නේ නැතුව තමන් කරපු දේම හරි කියලා සාධාරණීකරණය කරනවා නම් ඒක ඊට වඩා බරපතල දෙයක්. ඔහුගේ දියුණුව අපිට අපේක්ෂා කරන්න අපහසුයි. මොකද හේතුව වරද වරද ලෙස ගන්න නැතුව වරද සාධාරණීකරණය කරන්න එනකොට ඒ කෙනාට වරද හදා ගන්නට බෑ. ඉතින් කොහොම හරි මේ අකුසලය සිතේ මැතිවෙච්ච වෙලාවේදී ඒක වරදයි කියලා තේරෙනවා, වැරදක් කියලා තේරෙනවා. ඒ වෙලාවේදී අන්න අදිෂ්ඨානයේ පිහිටුවාගෙන මේක මම නොකර ඉන්නවා, මේක සුදුසු නැහැ කියන දැඩි අදිෂ්ඨාන බලය හිත තුළ ඇති කරගන්නවා. ඒක තමයි බෝධි බ්‍රාහ්මණතුමා අසිද්ධ කළේ. එතුමා කල්පනා කරනවා ඔබ සර්වඥතා ඥානයේ සඳහා පෙරම් පුරණ උත්තමේ, පෙරම් පුරණ සත්වයේ. මීට වඩා දුක්ඛම් කටුළු ඉවසගෙන තමයි සර්වඥතා ඥානයේ වෙත යන්නට වන්නේ. මේ වෙලාවේදී මේ සීලය අතහැරලා සීලය පළුදු කරගෙන මේ සබ්‍රක්‍මචාරීන්ව බේරගන්නට, වහන්සේව බේරගන්නට කටයුතු කිරීම, ගහමරා ගැනීම තමන්ගේ සීලය පළුදු කර ගැනීමක්. ඒ සීලය පළුදු කර, ඒ වගේ තැනක සීලය පළුදු කරගන්න කෙනා සර්වඥතා ඥානයේ සඳහා කරන වෙහෙසකර ගමනේදී ඒ දුක්ඛම් කටළු කෙසේ නම් ඉවසා ගන්නද කියන යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ඊට පස්සේ එතුමා කල්පනා කරනවා තවත් ගැඹුරට, මම කිසිදු ආකාරයකින් මගේ සීලය බිඳගන්නේ නැහැ මේ මොහොතේදී මේ පරිබ්‍රාජිකාව නිසාවත්. ඒ වගේම කල්පනා කරනවා මේ රජතුමා හරි වෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ සීලවන්ත පරිබ්‍රාජිකාව සියත් කඩුවකින් නැත්තම් ආයුධයකින් කෑලි කෑලි වලට කැපුවත් මම වගේ සීලය ඛණ්ඩණය කරගන්නේ, රක්ෂා කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානය පිහිටවා ගත්තා. මේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය ඉතාම බලවත්ව පිහිටපු නිසා එකවරම මේ ද්වේෂය යටපත් වුණා. දැන් පින්වතුනි අපි මෙතන ප්‍රායෝගිකව කරුණ තේරුම් ගන්නට ඕනේ. ඕන අපිට ක්ලේශයක් හටගන්නවා. ඒ ක්ලේශය හටගන්න කවුරු කාට හරි කෙනෙක්ට ක්ලේශයක් හටගන්නවා. ඒ හටගන්න වෙලාවේදී මොකද අපේ సంతానගතව තියෙන භූමිලද්ද ක්ලේශය නැත්තම් අපි උපතෙන් අරගෙන එන අනුසය ධර්ම සප්තවිධ අනුසයෝ අනුව තමයි අපි සිතුම් පැතුම් ආදී පවත්වන්නේ. ඒවා අපේ సంతානෙහි බලපවත්වන බල සම්පන්න ධර්ම. අපේ කුසල් පවා ඒකට යට වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කරන හොඳ ක්‍රියා ඒවට යටවීම නිසා කුසල් බවට පත් වෙලා ප්‍රතිසන්දි ලබා දෙන්නට සමර්ථ වන්නේ. අකුසලයේ ගැන කියන්න දෙයක්ම නැහෙනි. ඉතින් අපේ සිතුම් පැතුම් ආදී සියල්ලම අපි සිද්ධ කරන්නේ මේ අනුව. ඒ අනුව තමයි සමාජයක් පවා ගොඩ නැගිලා තියෙන්නේ. සමාජයේ යම් කාලයකදී විවාහ වෙන්නට ඕනේ, කම් සැප විඳින්නට ඕනේ, විනෝද වෙන්නට ඕනේ කියන අදහස් එන්නේ. තමන්ගේ ජීවිතයට හානි කරන අයට විරුද්ධ වෙන්නට ඕනේ, ඔවුන්ට පහර දෙන්නට ඕනේ, නීතියෙන් පවා උම ඝාතනය කරන අවසර තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ භූමි ලද්ද ක්ලේශය අනුව අපි හිතන පතන නිසා. ඒ වගේම හැබැයි මේ භූමි ලද්ද ක්ලේශය ගොඩාක් බල සම්පන්න වෙනකොට සමාජයේ විරුද්ධ වෙනවා. ඒ කියන්නේ විනෝද වෙන්නට අවශ්‍යයි. මොකද පංචඋපාදානස්කන්ධය සතුටු කරන්නට අපි කැමති සහායක මූලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයේ සලකනවා. මොකද හැමෝටම මේ ආසාව තියෙන නිසා. නමුත් ඒ ආසාව සන්තුෂ්ත කරන්නට තවත් ස්කන්ධයන්ට තවත් මිනිස්සුන්ට කරදර වෙන ආකාරයෙන් සිද්ධ කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ භූමිලද්ද ක්ලේශය නැත්තම් ලෝභය ගොඩාක් වර්ධනය වෙලා අන් අයටත් කරදර වෙන මට්ටමට යනකොට නීතියක් ක්‍රියාත්මක වෙලා බලය ක්‍රියාත්මක කරලා ඔවුන්ව යටපත් කිරීම සිද්ධ කරනවා. මේ විදිහට මේ භූමිලද්ද ක්ලේශය ගොඩාක් බල සම්පන්න වෙන්න අපිට දෙන්නේ නැහැ. ඒකෙත් අපි ඊළඟට මේ පංච උපාදාන ස්කන්ධ අනුව මනුස්ස වර්ගය වෙන් කරගන්නවා. ඒ නිසා මනුස්සයන්ට තමයි කරදර වෙන්නට බැරි. සමහර සත්තුන්ටත් ඒකේ ආරක්ෂාව තියෙනවා බල්ලු පූස වගේ. නමුත් සමහර සත්තුන්ට ඒ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා කුකුල්ලු, එහෙම නැත්නම් හරක්, එළුව වගේ සත්තුන් කොච්චර ඝාතනය කරලා අපේ රස නහර පිනවා ගන්නට, රස තෘෂ්ණාව සම්පූර්ණ කර ගන්නට, පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නට, මනුස්ස පංචස්කන්ධයන් වර්ධනය කර ගන්නට ඒ සතුන්ට කොච්චර හානියක් වුණත් ලොකුවට මනුස්ස වර්ගයා තකන්නේ නැහැ. සමහරු නම් ඒකට දැඩිසේ විරුද්ධයි. නමුත් බොහෝ දෙනා ඒක ගැන ලොකු අවධානයක් දෙන්නේ නැහැ. තමන් මරන්න නැති බව ඇත්ත. නමුත් ඒවා එහෙම වෙන්නට ඉඩ හරිනවා. මොකද හේතුව මෙතන වැදගත් වෙලා තියෙන්නේ අපේ පංචස්කන්ධයට සම්බන්ධ වූ අනෙකුත් මනුස්ස පංචස්කන්ධ අපි වෙන් කරලා අරගෙන අනිත් සත්තුන් හිතෙන් වෙන් කරලා තියෙන්නේ. බැරි වෙලා හරි වෙන සත්ත්ව ප්‍රජාවක් මනුස්ස ප්‍රජාවට හානියක් නම් කරදරයක් නම් අපි ඒ සත්ත්ව ප්‍රජාව එකතු වෙලාම විනාශ කරලා දානවා. මදුරු ආදී සතුන්, එහෙම නැත්නම් සමහර රටවල ඔය කලින් කලට ඔටුවෝ වගේ සත්තු වර්ධනය වෙලා වතුර ප්‍රමාණ අඩු වෙනකොට ඒ ජන ඒ ඒ ඔටු ගහණය සත්ව ගහණය හා ගහණය එහෙම වැඩි වෙනකොට මුගටි ගහණය වැඩි වෙනකොට මිනිසුන් එකතු වෙලා රජයන් විසින් එකතු වෙලා ඒ සතුන් ඝාතනය කරනවා. ඒ ඝාතනය කරන අවස්ථාවේදී ඒ රටවල ඉන්න අය කොච්චර සත්ව කරුණාව තිබුණත් සතුන් කෙරේ අනුකම්පාව තිබුණත් ඒ වගේ දේවල් වලට ලොකුවට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව මොකද? තමන් දන්නවා මේ සතුන් ප්‍රජාව වර්ධනය වුණොත් එහෙම තමන්ට ජීවත් වෙන්නට බෑ. ඒ නිසා සමහර වෙලාවලට ඔවුන් වෙන රටවල ඉන්න සතුන්ට හානි වෙනකොට ඒකට විරුද්ධ වෙනවා වෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ රටේ මේ වගේ සත්ව ගහණයක් සිද්ධ වෙලා තමන්ට ත්‍රෙට් එකක් එන අවස්ථාවේදී ඔවුන්ව ඝාතනය කිරීම විනාශ කිරීමට විරුද්ධ වන්නේ නැහැ. මේ හැම එකටම හේතුව භූමිලද්ද ක්ලේශයේ පින්වතුනි. භූමිලද්ද ක්ලේශයෙන් අපි තමන්ගේ පංචඋපාදානස්කන්ධය දැඩිව අරගෙන ඉන්නවා. ඊළඟට මොකද වෙන්නේ? තමන්ගේ රටේ තමන්ගේ පවුල තමන්ගේ වර්ගය තමන්ගේ රට ජාතිය ආගම ආගමේ අය එහෙම නැත්නම් රටේ මිනිස්සු මේ කට්ටිය වෙන් කරගන්නවා. නැත්නම් ලෝක ප්‍රජාම වෙන් කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තමන්ගේ පංච උපාදානස්කන්ධ තමන්ගේ වර්ගයාගේ පංච උපාදානස්කන්ධවලට තවත් වර්ගයක සතුන්ගෙන් හානියක් සිද්ධ වෙනවා නම් කරදරයක් වෙනවා නම් පොදුවේම අප ඒ සත්වයාට විරුද්ධ වෙනවා. ඒ සත්වයාගේ විනාශයට අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඒක ඉඩ දෙන්න ඉඩ හරිනවා. මේ හැම එකක්ම හේතුව අපි ජීවත් වෙලා ඉන්නට ඕනේ මොනවා වුණත් කරන්නට කියන අදහස. ඒ කියන්නේ අපි හැමෝම මේ පංච උපාදාන ස්කන්ධයට ඇලෙන බැඳෙන නිසා තමයි මේ වගේ සංකල්පන අපිට ඇතිවන්නේ. ඒ නිසා කොච්චර දේවල් කතා කරන්න වුණත් තමන්ගේ ජීවිතයට තමන්ගේ ප්‍රදේශයට තමන්ගේ ගමට තමන්ගේ පවුලට හානියක් වෙනවා නම් ඒ සත්වයන් ඒ මිනිසුන්ට විනාශ කරන්නට අපි ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් උන්ව විනාශ කරන එකට විරුද්ධ වෙන්නේ නැතුව ඒක වෙන්නට අපි ඉඩ හරිනවා. මේ ඔක්කොටම හේතුව පින්වතුනි මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳ අපි සලකා තිබෙන ක්‍රමය. ඒ තැන ඇතුළේ ඉඳලා තමයි අපි අනිත් අයට උදව් කරන්නේ. ඒ කියන්නේ අපිට හානියක් කරන සතාට නෙවෙයි අපි උදව් කරන්නේ. අපි උදව් කරන්නේ අපිට හානියක් නැතුව වාසය කරන්න පුළුවන් නම් අන්න ඒ සතුන්ට අපි උදව් කරනවා. ඒ නිසා තමයි සමහර අවස්ථාවලදී පිටරටවල ඉන්න තැන්වල මිනිස්සුන්ගේ ඒ සතුන්ගෙන් හානිය හැම සිද්ධ වෙනකොට ඒ සිද්ධිය සම්පූර්ණයෙන් තේරුම් ගන්නේ නැතුව ඒ දුර පළාත්වල ඉන්න අය ඒවාට ප්‍රකාශ කරමින් ඒ සතුන්ගේ ආරක්ෂාව ගැන කතා කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් තමන්ගේ පරිසරයට ඒ වගේ හානියක් ආපු වෙලාවට තමන්ගේ රටේ එහෙම හානියක් ආපු වෙලාවට ඒ සතුන් විනාශ වෙන තැනදී අපි නිස්සබ්ද වෙනවා. මෙතන මේ තියෙන්නේ පින්වතුනි තමන්ගේ භූමිලද්ද ක්ලේශය තමන්ගේ ස්කන්ධ సంతාණයට ආසන් ක්ලේශයෙන් තමන්ගේ ස්කන්ධයට ආසන්නෙන් හානිය සිද්ධ වෙනකොට අන්න තමන්ගේ ක්ලේශය පැන නැගිලා තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නට පෙළඹෙනවා. ඒ නිසා ඒක අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ. ඒකෙන් කියන්නේ සත්ව ඝාතනය අනුමත කිරීමක්වත් සතුන් මරණයක හොඳයි කියන එකක්වත් නෙවෙයි මේ ධර්ම දේශනාවෙන් කියන්න හදන්නේ. අපි තේරුම් ගන්නට ඕනේ අපි තුල තියෙන ඒ ආත්මය කෙරෙහි තියෙන බන්ධනය මේ අපි හැමෝම තුල තියෙන එක. ඒ නිසා අපි ඒකට මුලා වෙන්නට හොඳ නැහැ. අපි අනිත් රටවල නැත්තම් අනිත් තැන්වල සතුන්ට මිනිසුන් අතර ඇතිවන ඝට්ටනවලදී අලි මිනිස් ගැටුම් ආදී අවස්ථාවලදී සමහර වෙලාවලට මිනිස්සුන්ගේ පැත්තට නැතුව අපි අලින්ගේ පැත්තට කතා කරනවා. නමුත් තමන්ගේ රටෙහි මොනවා හරි කරදරයක් සිද්ධ වෙනකොට මනුස්ස ප්‍රජාවට බාධකයක් වෙනකොට වෙන සතුන් ඝාතනය කරන අවස්ථාවලදී ඒකේ අපි නිස්සබ්ද වෙනවා. ඒකට හේතුව තමයි එතන සිද්ධවන්නේ තමන්ගේ පංචඋපාදාන ස්කන්ධයට සහ ඊට සම්බන්ධ ආයත සහ ඊට සම්බන්ධ ප්‍රදේශයේ මිනිසුන්ට ඔය තමනුත් ඒ සමාජයේ ඉන්න නිසා ඒකට බාධකයක් වෙන අවස්ථාවේදී ඒකට කරදරයක් වෙනකොට අපි ඒ බාධකයට කරදරයට විරුද්ධව එක්කෝ නැගී සිටිනවා නැත්නම් ඒ බාධකය ඉවත් කරන පිරිසට අපි නිස්සබ්ද වෙලා ඒකට ඉඩ දෙනවා. නමුත් තමන්ගේ ජීවිතයට හානියක් නොවන අවස්ථාවකදී දුරස්ත තැන්වල ඉන්න මිනිස්සුන්ට තවත් සතුන්ගෙන් කරදර බාධක ආදී සිද්ධ වෙනකොට ඒ වගේ අවස්ථාවවලදී අපි අනිත් පැත්තට හිතන්නට පෙළඹෙනවා. ඉතින් මේ හැම එකකම ඒතර කෙනෙක් කියන්නට පුළුවන් ඒ සතුන් ඉන්න ප්‍රදේශවලට ගියා ආදී ලෙසට. නමුත් මනුස්ස ශිෂ්ටාචාරයේ කියන එක වර්ධනය වෙනකොට ඒ වනාන්තර ඇතුළට යන එක වනාන්තර එලිපෙහෙලි වෙනවා කියන එක ලෝකේ සාමාන්‍ය ධර්මතාවයක්. ඒවා සම්බන්ධයෙන් ඒ රටවල්වල රාජ්‍ය යාන්ත්‍රවලින් හරි ක්‍රමවේද සකස් කළ යුතුයි. ඒක වෙනම ප්‍රශ්නයක්, ඒක වෙනම කතා කළ යුතු දෙයක්. නමුත් මේකේ ධර්මතාවය අපි තේරුම් ගන්නට ඕනේ. මේ ධර්මතාවයේ තමයි තමන්ගේ පංචඋපාදානස්කන්ධයට හානියක් වෙනකොට හෝ ඒ පංචඋපාදානස්කන්ධයට සම්බන්ධ තැන්වලට හානිය වෙනකොට අන්න අපි ඒකට විරුද්ධව නැගී සිටින්නට ක්‍රියාත්මක වෙනවා. දුරස්ත තැන්වලදී අපිට හානියක් නොවන තැන්වලදී අපි ගොඩාක් මධ්‍යස්ථව බලමින් දෙපැත්තේම සතුන් ගැන මිනිසුන් ගැන හැමෝම ගැන හිතමින් ඒ හැම දිනාටම සාධාරණයක් හෝ නැත්තම් එක සත්ත්ව ප්‍රජාවකට නැඹුරුව කල්පනා කරන්න පටන් ගන්නවා. නමුත් තමන්ගේ ජීවිතයට හෝ තමන්ගේ වර්ගයාට හානි වෙනකොට අනිත් පැත්ත ගැන නෙවෙයි හිතෙන්නේ, තමන්ගේ පැත්තේ සර්වයිවල් එක, තමන්ගේ පැත්තේ ආරක්ෂාව ගැන විතරයි අපි හිතන්නේ. ඒ තමයි මේ ඔක්කොමටම හේතුව අපි හැමෝම තුලම භූමිලද්ද ක්ලේශේ පවතින නිසා. අනිත් තැන්වල ගත්තොත් ඒ දුරපලාත්වල ඉන්න මිනිස්සුත් ඒ වනසතුන් එක්ක ඝට්ටනය සිද්ධ වෙනකොට ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ පංචඋපාදානස්කන්ධයේ ආරක්ෂාව ගැන, ඔවුන් ජීවත් වෙන ස්ථානය ගැන, ඔවුන්ගේ දරු පවුල් ගැන, ඔවුන්ගේ නඩත්තුව ගැන, ඔවුන්ට ඉන්න හිටින්න තැන් නැති ගැන, ඔවුන් කොහොමද ජීවත් වෙන්නේ කියලා ඔවුන් කල්පනා කරන්නේ ඒ පංචඋපාදානස්කන්ධ ආරක්ෂා කර ගැනීම, ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය, ඔවුන් මුදල් උපයන හැටි, ඔවුන් හේන් කොවිතැන් කරගෙන ජීවත් වෙන හැටි තමයි ඔවුන් කල්පනා කරන්නේ. එතකොට ඒ ඉන්න මිනිස්සුන්ට ඒ තමන්ට හානි කරන වනසතුන්ට විරුද්ධව නැගී සිටින තමයි සිත් පහළ වෙන්නේ. මොකද ඒ වෙලාවේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේ පංචඋපාදානස්කන්ධ කෙරෙහි. ඉතින් මේ විදිහට පින්වතුනි අපි කල්පනා කරන්නට ඕනේ මේ අපේ සමාජ තන්ත්‍රය සහ අපේ සිතුම් පැතුම් සියල්ලම ගොඩනැගිලා තියෙන්නේ මේ පංචඋපාදානස්කන්ධය කෙරෙහි තියෙනා වූ භූමිලද්ද ක්ලේශයේ මත පදනම් වෙලා. ඒ මත තමයි සමාජයේ ගොඩනැගිල්ලේ. ඒ මත තමයි අපේ සිතුම් පිතුම් හටගන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේටත් එදා සිද්ධ වෙන්නේ ඒකයි. මොකද තමන්ගේ පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඇලීම තියෙනවා. ඒ වගේම තමන් එක්ක ගිහි කාලේ වාසය කරපු ඒ සත්පුරුෂ බිරිඳ, ඒ වගේම තමන් එකට ගුණධර්ම පූර්ණය කරන මේ සබ්‍රක්මචාරීන් වහන්සේ නැත්තං ඒ කාන්තාව පරිබ්‍රාජිකාව ඉතා ගුණවන්ත කෙනෙක්. තමන්ගේ පංචඋපාදානස්කන්ධයට සම්බන්ධයි. එනිසා එතුමාට අදහස තියෙනවා මා විසින් මෙතුමියව රක්ෂා කරගත යුතුයි. ඒක ධාර්මික සිතවිල්ලක්. ඒ වෙලාවේදී මේ පංචස්කන්ධයන්ට හානියක් වෙන අවස්ථාවේදී ඒ ලෝභය, ඒ බැඳීම මුල් කරගෙන අන් හේතු කරගෙන අන්න පටිගය පැන නැග්ගා මේ පිරිසට විරුද්ධව යන්නට ඕනේ කියලා. මේක තමයි සිද්ධවන්නේ. මේක අපි හැමෝටම තියෙන ගතිය. මේ ක්ලේශයේ සහිත සත්වයන්ට ක්ලේශය මතුවෙනකොට පින්වතුනි ධර්මයක් තිබුණේ නැතිනම්, එහෙම නැත්තම් ලෝකයේ පිළිබඳ ආධ්‍යාත්මික අවබෝධයක් නැත්තම් ධර්මයක් ඉගෙනගෙන තිබුණේ නැතිනම්, ඒ වෙලාවේදී ගහන කෙනාට ගැසිය යුතුයි, මරණ කෙනාට මැරිය යුතුයි, කොහොම හරි තමන්ගේ ජීවිතේ බේරාගත යුතුයි, තමන්ගේ වර්ගයා ආරක්ෂා කරගත යුතුයි කියන සිතුවිලි තමයි පහළවන්නේ. ඒ වගේ අවස්ථාවල ද්වේෂ කරා කියලා ගහගත්තා කියලා කවුරුත් බනින්නේ නැහැ. ඒ වෙලාවේ රජුරවන්ට පහර දුන්නා, ඒ සේවකයන්ට පහර දීලා බිරිඳව අරගෙන ගියා කියලා කවුරුත් දොස් කියන්නේ නැහැ. අපිවත් ඒකට දොස් කියන්නේ නැහැ. අපි උනත් කියනවා ඒ වෙලාවේ ඒක කරන්නට වෙනවා, මොකද කාටත් අයිතියක් නැහැ පරිබ්‍රාජිකාවට නිකරුණේ කරදර කරන්නට කියලා. එතකොට ඒ තමයි ඒ සිතෙන ක්‍රමය. ඒ භූමිලද්ද ක්ලේශයේ මත පදනම් වෙලා සමාජ ක්‍රමෙන්, සාමාන්‍ය ක්‍රමෙන් හිතන ක්‍රමය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බඳු ධර්මයක් ඉගෙන ගත්ත අයට තවත් ක්‍රමවලට හිතන්නට පුළුවන්. මේ වෙලාවේ ඒ ද්වේෂය ඇතිවීමෙන් වෙන ආදීනවය. ඒ වගේම මෙතන සිද්ධ වෙන ක්‍රියාකාරකමට මම විරුද්ධ වුණොත් සීලේ ඛණ්ඩණයෙන් වෙන බාධකය. සංසාරයේ තියෙන අසාධාරණ බව, දුක්ඛේ ස්වභාවය, සීලේ පූර්ණේ කරගත්තොත් නිවනටපත් වුණොත් නැවත මෙවන් දේවල් මුණ නොගැසෙන තමන්ගේ විමුක්තිය. ලෝකයේම දුකෙන් පවතිනකොට තමන් තනියම විමුක්තියට යා යුතුයි. මේ ආදී ලෙසට එක එක ක්‍රමවලට සිතන්නට අවස්ථාව ලැබෙනවා. අකුසලයන්ගේ ආදීනව, සංසාරයේ දුක්ඛය, නිර්වාණ ධාතුවේ වටිනාකම, පාරමී පූර්ණයේ වැදගත්කම, මේ බාහිර වස්තුන්ගේ තමන්ලා සම්බන්ධ වුණත් එතන තියෙන ස්කන්ධ ධාතු ආයතන ගොඩක්, ඒවා සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි, සබවින්ම මේ සත්වයන් අතර සම්බන්ධතාවයක් කියලා එකක් නැහැ. මෙන්න මේ කියන දේවල්, මේ කියන පරිහාරයන් පරියායන් අපිට කල්පනා කරන්න අවස්ථාව ලැබෙනවා ධර්මයේ දන්න අය වශයෙන්. හැබැයි මේ ධර්මයේ නොදන්න කෙනාට එහෙම අදහසක් එන්නේ නැහැ. එතුමා හිතන්නෙම අනිත් පැත්තට. එතුමා හිතන්නෙම මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තමයි නම්බර් එක කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න අයට ඕනතරම් බුද්ධ දේශනා තියෙනවා යෝනිසෝව මනසිකාරයේ සිද්ධ කරන්නට, බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හෝ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්. ඊළඟට වෙන්නේ මොකක්ද? සමා බොහෝ බෞද්ධයන්ට මේකේ හරි වැරද්ද තේරෙනවා. තේරුණාට ඒ අකුසලයට දිගටම යන්න දෙනවා. හේතුව පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි තියෙන බන්ධනය බලවත් නිසා. දැන් හොරකමක් කරන්න කාට හරි බෞද්ධයට සිත් පහළ වුණොත් එයා දන්නවා මේ කරන්නේ වරදක්. නමුත් ඊට වඩා ඒ වස්තුවට ආස නිසා ඒක කරන්නට ඉඩ හරිනවා. කාමයේ වරදවා හැසිරෙනවා නම් බෞද්ධයෙක් ඔහු දන්නවා මේ කරන්නේ තමන් ලොකු වරදක්. නමුත් තමන්ගේ කයට ලැබෙන්නා වූ සන්තෘප්තිය, එහෙම නැත්නම් මානසිකව ලැබෙන්නා වූ වින්දනයට ගිජු වෙලා වහල් වෙලා ඒක අතහැර ගන්න බැරුව අන්න තමන් ඒ ක්‍රියාවේ දිගටම යෙදෙනවා. භික්ෂූන් වහන්සේ කෙනෙක් යම් කිසි රාගික නොගැලපෙන ක්‍රියාවක් කරන්න යනකොට උන්වහන්සේලාට විනය දන්නවා නම් අනිවාර්යෙන් සිත් පහළ වෙනවා, මම මේ නිසුදුසු වැඩක් නේද කරන්නේ කියලා. ඒ වෙලාවේදී ඊට වඩා තමන්ගේ කායික ආස්වාදය, මානසික ආස්වාදය බලවත් වෙලා ක්ලේශය බලවත් වුණොත් අන්න අපි දිගටම ඒ දේ සිද්ධ කරගෙන යනවා. මේ විදිහට හොඳ නරක තේරුණාට ක්ලේශය බලවත් නම් අන්න ඉදිරියට ගමන් කරනවා. තවත් සමහර අවස්ථාවල බෞද්ධයෝ විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා එහෙම මේ ක්ලේශයක් සිද්ධ කරන්න හටගෙන වැරදක් සිද්ධ කරන්නට යනකොට ඒ වැරදි බව දැනගෙන අන්න අදිෂ්ඨානයක් පිහිටවනවා. නෑ මම මේක කරන්නේ නෑ. මේක මගේ භික්ෂු සීලයට ගැලපෙන්නේ නෑ. මේක මගේ උපාසකත්වයට ගැලපෙන්නේ නෑ. මේක සිද්ධ කරොත් මට සාංසාරික වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. මගේ සීලය පළුදු වෙනවා. මගේ බ්‍රහ්මචර්යාව කිලිටි වෙනවා. මේ ආදී ලෙසට හිතලා නොකරන්නට අදිෂ්ඨාන කරනවා. හැබැයි වෙන්නේ මොකක්ද? ක්ලේශයේ බලවත් නම් අදිෂ්ඨානයත් එතරම් බලවත් නැතිනම් මොකද වෙන්නේ? නැවත ටික වේලාවකින් අර ක්ලේශය මතුවෙලා එනවා. ඇවිල්ලා අන්න යටපත් වෙලා ඒ ක්‍රියාවේ නියැලෙනවා. සමහරලාට අවස්ථා කිහිපයක් අපි අදිෂ්ඨාන පිහිටවා ගන්නවා. ක්ලේශයේ බලවත් වෙලා අපි යටපත් කරගන්නවා. මේක පින්වතුනි කියන තරම් ලිහිසි දෙයක් නෙවෙයි. ඒක ඕන තරම් මේ පින්වතුනුත් අත්දැකලා ඇති. යම් යම් වැරදි ක්‍රියා කරන්නට රාගිකව වෙන්නට පුළුවන්, ද්වේෂයෙන් වෙන්නට පුළුවන්, පරිගැනීමක් ලෙස වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ශෝකයට ඉඩදීමක් ලෙස වෙන්නට පුළුවන්, නැත්නම් ඩිසපොයින්ට් වීමක් වෙන්නට පුළුවන්. මේ හැම දෙයකදීම අපිට දන්නවා මේ සිතවිල්ල දිගට පවත්වා ගැනීම මට අහිතකරයි, මේක ධර්මයට එකඟ නැහැ. ඒක අපි යටපත් කරගෙන හිත හදාගන්න උත්සාහ කරාට නැවත නැවත ඒ අදිෂ්ඨානය යටපත් කරගෙන අන්න අකුසල සිත් මතුවෙන්නට පටන් ගන්නවා. මේ තමයි පිංගතුණි අපේ సంతානයේ තියෙන ආධ්‍යාත්මික දියුණුවේ දුර්වල බව, ආධ්‍යාත්මික අංගයන්ගේ දුර්වල බව. ඒ කියන්නේ උදාහරණයකට යම් කිසි වතුර ටිකක් උඩට එන්න යනකොට අපි ඒක වහනවා. නමුත් වතුර කඳ බලවත් නම් අපි වහලා තියෙන පියන දුර්වල නම් ඒක ඔසවාගෙන අන්න ආපහු වතුර කඳ මතුවෙනවා. ඒ කියන්නේ උඩට එන්නට පටන් ගන්නවා. ඒකේ සිදුරු තියෙනවා නම් ඒ සිදුරු වලින් උඩට ඇවිල්ලා ආපහු ඒ සම්පූර්ණ පියනම ගලවගෙන වතුර කඳ එන්නට පටන් ගන්නවා. ඒකට හේතුව අපි මේ වසන අකුසලයන් වසන අදිෂ්ඨානයේ දුර්වල වීම. ඒ වගේම අපේ අකුසලයන් තාමගත වෙලා බලවත් වෙලා පැවතීම. බෝධිසත්වයන්ගේ කතාවේදී මේක වෙනස්. අරසා බලවත් වෙච්ච දැන් උදාහරණයකට කල්පනා කරන්න, තමන් එක මහානදම් පුරන, නැත්නම් තමන් එක ගුණදම් පුරන තව කවුරු හරි කෙනෙක් තමන්ගේ හිතවතෙක්. දැන් බෝධිසත්වයන් නම් පුරුෂයෙක් වෙලා ස්ත්‍රියක් වෙන අවස්ථාවේ තවත් ඒ හැඟීම බලවත්නේ. එතකොට මොකද ස්ත්‍රිය ආරක්ෂා කරන්න ඕනේ කියන හැඟීම පුරුෂයාට තියෙනවනේ. හරි, තමන් එක්ක එකට ගුණදම් පුරන කෙනෙක් මහානදම් පුරන අවස්ථාවකදී මේ වගේ අසාධාරණයක් වෙන්න යනකොට ඒක අපි දකිනවා. ඒ වෙලාවේදී ගහන්නට ගිහිල්ලා උදව් කරන්න සිත් පහළ වෙනවා. සමහරලාට අපි කෙලින්ම ගිහිල්ලා උදව් කරනවා. එක වෙලාවක ඔන්න අපිට හිතක් වුණා කියන්නකෝ මේ සීලය මගේ පළුදු වෙනවා, මේක කරොත් හොඳ නෑ කියලා. අපි ඔන්න ඒක අහක බලා ගන්නවා. නමුත් නැවත මතුවෙන්නේ නැද්ද? නැවත සිතවිල්ල එන්නේ නැද්ද? නැවත ආපහු යන්න හිතෙන්නේ නැද්ද? අර කිනා කෑ ගහන්න ටික වේලාවකදී අපි පොඩ්ඩක් මේක පැත්තකට තියලා අපි ගිහිල්ලා ගිහි කෙනා වගේම ගහමරාගෙන ඒ කෙනා බේරගන්න යන්නේ නැද්ද? අතුම තරමේ කතා කරන්න ගිහිල්ලා අපි ද්වේෂයෙන් කතා බහ කරලා ඒවා කරන්න හරි යනවා. මේ විදිහට පින්වතුනි දැන් කුසල සිතෙන්ම ගිහිල්ලා මේක කරන්න එපා කියන අවස්ථාවට එන්නට පුළුවන්. එහෙම කරන්නටත් පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවකදී ද්වේෂය ඇවිල්ලා තමයි අපි සිද්ධ කරන්නේ. දැන් ඒකෙදි එක එක්කෙනා එක එක අවස්ථාවල තීරණ ගන්න පුළුවන්. ඒවා සාධාරණීකරණය කරන්න පුළුවන්. දැන් උදාහරණයකට හිතන්න අපිට ගහ ගන්න යන්න හිතිලා අපි ගොඩක් වෙලාවට මේ මැත්තට යොමු වෙන්නට පුළුවන්. අඳුම තරමේ ද්වේෂයවත් බලවත් ඇවිල්ලා ද්වේෂයෙන් ගිහිලා සැරපරුස ලෙස කතා කරන එක හරි කරන්නට ඉඩ තියෙනවා. ඒකට හේතුව ඒ ද්වේෂයේ බුරබුරා නැගී සිටිනවා. අපි කොච්චර අදිෂ්ඨාන කරත් ඒක නැගී එනවා. නමුත් බෝධිසත්වයන්ගේ සිද්ධියේදී මේ චූල බෝධි ජාතකයේ දැක්වෙනවා, එකපාරක් මේ ද්වේෂය ආවා, බෝධිසත්වයන්ට යෝනිසෝ මනසිකාරය පහළ වෙලා තමන්ගේ පරිබ්‍රාජක සීලයේ බලවත්කම කල්පනා කරලා එකෙනෙහිම ඒකෙ තියෙන වැදගත්කම කල්පනා කරලා එකෙනෙහිම යෝනිසෝ මනසිකාරය සිද්ධ කළා. එයින් යටපත් වූ ද්වේෂය නැවත මතු වුණේ නැහැ. මේ මට්ටමට එකපාරෙන් යෝනිසෝ මනසිකාරය සිද්ධ කරලා ද්වේෂය මතු උපදින් නැති පරිද්දෙන් යටපත් කිරීම සාමාන්‍ය මිනිස්සෙට කරන්නට බෑ. මේක කරන්නට පුළුවන් වන්නේ ඉතාම දීර්ඝ කාලයක් සංසාරේහි පාරමී ධර්ම පූර්ණේ කරගෙන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන පැමිණි මෙවන් වූ බෝධිසත්වයන් බඳු උත්තමයෙක් එක වාරයක් මේ යෝනිසෝ මනසිකාරය සිද්ධ කරා නම් අර පැන නැගිච්ච ද්වේෂය යටපත් වෙලා ගියා නැවත උපදින් නැති ක්‍රමයට. ඒ තමයි වෙනස. මෙතනදී අපි ඒක සිද්ධ කරාට යෝනිසෝ මනසිකාරය සිද්ධ කරාට නැවත නැවත ඒ ක්ලේශය මතුවෙනවනි. ඒ මතුවෙලා අපිට නැවත නැවත අදිෂ්ඨාන කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව අපේ කෙලෙස් කඳ නැත්තම් කෙලෙස් ප්‍රවාහය බලවත් සහ අපේ අදිෂ්ඨානය දුර්වලයි. මහා බෝධිසත්වයන්ටත් මේ ක්ලේශය බලවත්ම නැගී සිටියා. උන්වහන්සේගේ අදිෂ්ඨාන බල මහිමේ කෙතෙක්ද කියනවා නම් අන්න අදිෂ්ඨානය පිහිටවා ගත්තා. ආය ක්ලේශය මතුනේ නැහැ. තවත් ගැඹුරට ගියා. මොන විනාශය කරත් මගේ සීලය මං කඩා ගන්න නැහැ කියන තැනටම මෙන්න අදිෂ්ඨානය පිහිටවා ගත්තා. මේ තමයි ඉන්ද්‍රියන්ගේ බලවත්කම. කතා ප්‍රවෘත්තියක් ලෙස අපිට මේක සිහි කරන්න පුළුවන් වුණාට ප්‍රායෝගිකව අපි ඒතන ජීවත් වුණොත් අපි හැසිරෙන ක්‍රමයයි බෝධිසත්වයන් හැසිරෙන ක්‍රමය අතර වෙනස තියෙනවා. ඊළඟට දැන් මේක කියන්නට ඕනේ තව කරුණක් තියෙනවා. මෙතනදී අපි දැනගන්නට ඕනේ මේ සමාජ දෙකේ වෙනස. ගිහි සමාජයේ සහ පැවිදි සමාජය. ගිහි සමාජයක වාසය කරනකොට සාමාන්‍යයෙන් ස්වාමි පුරුෂයෙක් පියෙක් තමන්ගේ දරුවන් රක්ෂා කරගත යුතුයි, බිරිඳ රක්ෂා කරගත යුතුයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒක ඔහු තුළ තියෙන ගුණධර්මයක්නේ. ඥාතකානංච සංඝහෝ පුත්තදාරස්ස සංඝහෝ මේවා තියෙනවා. එතකොට ගිහි ක්‍රමයේදී තමන් පවුලක් ලෙස බැඳිලා ඉන්නවා නම් මේ වගේ අනතුරක් වෙනකොට ඒක වෙන්නට හරින්නට සුදුසු නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඒ වෙලාවේ වළක්වන්නට ඕනේ. ගිහිල්ලා කතා බහ කරලා හරි කොහොම හරි වළක්ව ගන්නට ඕනේ. ඒ වෙලාවේ සමහර වෙලාවලට ද්වේෂයෙන් කටයුතු කරලා හරි ඔහු බේරගත්තොත් එතනදී සමාජයෙන් ප්‍රශංසාවට භාජනය වෙනවා. ගිහි කෙනෙක් එහෙම කරා කියලා සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ කෙනෙක්වත් දොස් කියන්නේ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේවත් එහෙම ලොකුවට දොස් කියන්නේ නැතිවේ මම හිතන ක්‍රමයට. මොකද හේතුව බෝධිසත්වයෝ පවා සමහර අවස්ථාවලදී ඒ ගිහි ජීවිතයේ ගත කරනකොට තමන්ගේ වර්ගයා ආරක්ෂා කරන්නට යම් යම් කැපකිරීම් කරලා තියෙනවා. යුද්ධවලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හතුරා එක්ක හැප්පිලා තියෙනවා. මොකද තමන්ගේ වර්ගයා ආරක්ෂා කිරීම සඳහා වර්ගයාට ආරක්ෂාව ලබා දීම සඳහා රජෙක් වෙලා සමහර අවස්ථාවලදී පියෙක් වෙලා කණ්ඩායම් නායකයෙක් වෙලා තිරිසන් සතුන්ගේ නායකයෙක් වෙලා මේ වගේ කටයුතු කරමින් තමන්ගේ වගකීම ඉෂ්ට කිරීම වශයෙන් සමහර වෙලාවට සැඩපරුස ලෙස හැසිරෙමින් ඒ හතුරාව කරදර කරන්නාව යටපත් කරලා තියෙනවා. මොකද ඒ ගිහි සමාජයේහි ක්‍රමය හැදිලා තියෙන්නේ ඒ පවුලක් වුණාට පස්සේ පියතුමාට ස්වාමියාට වගකීමක් එනවා තමන්ගේ පවුල ආරක්ෂා කිරීමට. නායකයෙක් නම් තමන්ගේ වර්ගයා ආරක්ෂා කිරීමට. ඉතින් මේ වගකීම ඇතුව තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගකීමෙන් බැහැර වෙන්නට බෑනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවලදී පියෙක් ස්වාමි පුරුෂයෙක් නැත්තම් ප්‍රදේශයක රටක නායකයෙක් ඒ හතුරාට විරුද්ධව කටයුතු කිරීම සාමාන්‍ය දෙයක්. ඒක සම්බන්ධයෙන් බුදුදහම විශේෂයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ වගේ අවස්ථාවලදී ඒ ආරක්ෂා කිරීම ගැන ප්‍රශංසාමුඛයෙන් කතා කරපු අවස්ථාත් තියෙනවා ජාතක කතාවල. හැබැයි පැවිදි සමාජය කියනකොට මේකේ තත්ත්වය වෙනස්. මේකේ තියෙන්නේ වෙනම සමාජ ක්‍රමයක්. මේ ගිහි සමාජයේ නම් ගැහුවොත් ගහන්න ඕනේ, අනුතරෙන් ආරක්ෂා කරගන්න ඕනේ කතා ටික තියෙනවා. පැවිදි සමාජයේදී ගැහුවත් ගහන්න එපා, ඉවසන්නට ඕනේ. ඒ වගේම මෛත්‍රිය වඩන්නට ඕනේ. කිසිදු ආකාරයකින් රාග ආදී කෙලෙස් වර්ධනය කරගන්නට එපා.
අල්පේච ජීවිත ගත කරන්න. මොන හානියක් වුණත් ශෝක කරන්නට එපා. මේ ආදී ලෙසට තමයි මේ පැවිද්දේ සමාජ ක්‍රමය සංස්ථාව සකස් වෙලා තියෙන්නේ. ඒකෙදි පින්වතුනි ගහනකොට ගිහිල්ලා ගහමරා ගන්නවා කියන එක ප්‍රශංසාවට භාජනය වෙන එකක් නෙවෙයි. ඔය පහාර දාන ශික්ෂාපදයේදී අපිට ගහන්න එනකොට ගිනෙට ගහලා යවුවට ඇවතක් වෙන්නේ නැහැ, ඒක වෙනම දෙයක්. ඇවතක් වෙන්නේ නැති එක වෙනම දෙයක්. නමුත් ඒක අනුමත කරන්නේ නැහැ, ලොකුවට ප්‍රශංසා කරන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක්ට ගහන්න එන කෙනෙක්ට ගහලා එලවන්නේ නැහැ නේ කවදාවත්. ඉතින් ශික්ෂාපද පනවනකොට අනාපත්ති වාර පිහිටලා තියෙන එක වෙනම දෙයක්. ද විනය දන්නාය සඳහා කීවේ. නමුත් අපේ පැවිදි සමාජයේ මූලික පදනම් තමයි කන්ති පරමං තපෝතිතික්ඛා, ඉවසීම තමයි පරම සැපය. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා, මෙහි තියෙන උතුම්ම ඉලක්කය නිර්වාණය, පරම සැපය. නහි පබ්බජිතෝ පරූප ඝාති, අනුන්ම ඝාතනය කරන්නේ, අනුන්ට හිංසා කරන්නේ නැහැ පැවිද්දේ. න පබ්බජිතෝ හෝති පරං විහෙට යන්තෝ, අනුන්ට අනුන්ව වෙහෙසන කෙනා පැවිද්දෙක් වෙන්නේ නැහැ. මේ විදිහට මේ පැවිද්දේ තියෙන මූලික ලක්ෂණ තමයි ඉවසීම, නිර්වාණ ධාතුවටම යොමු කරගත් සිත් ඇති බව, සංකත ලෝකයේ දේවල් එක ගැටෙන්නේ නැතුව සංකතයෙන් එතර වෙලා අසංකතයට යන්නට ඕනේ කියන සිත පවත්වා ගැනීම, අනුන්ව කිසිම විටකත් ඝාතනය නොකිරීම, හිංසා නොකිරීම, අනුන්ට, මේවා තමයි මේ පැවිද්දේ තියෙන මූලික සිද්ධාන්ත. ඊට අමතරව කරුණාව, මෛත්‍රිය දැක්වීම, පුළුවන් විදිහට උපකාර කිරීම, සිත කෙලෙස් වලින් මුදවා ගැනීම, පංචකාමයෙන් මුදවා ගැනීම, ඒ කියන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු අකුසල් කරන්නේ නැතුව කුසලයන්ම සිද්ධ කරමින් සිත පිරිසුදු කරගන්නට ඕනේ. ඒ විදිහට තමයි අපේ පැවිද්ද පිහිටලා තියෙන්නේ. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ, අනුන්ට බනින්නේ, දොස් කියන්නේ නැතුව, අනුන්ට හිංසා කරන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂා පදවල හික්මීම. පාතිමොක්ඛේච සංවරෝ මත්තං යුතාච බත්තස්මින්, වළඳන ආහාරවල පමණ දැනගෙන ඉන්නට ඕනේ. පන්තංච සයනාසනං, පුළුවන් තරම් වනගත සෙනසුන් වල දුරස්ථ ස්ථානවල මිනිසුන්ගෙන් වෙන් වෙලා ඉන්නට ඕනේ. අධිචිත්තේච ආයෝගෝ, සිත එකඟ කර ගැනීමට ධ්‍යාන භාවනාවෙහි යෙදෙන්නට ඕනි. ඒතම් බුද්ධාන ශාසනං, මේ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් ඒ නිසා අපේ පැවිදි සමාජය, ඒක භික්ෂු පැවිද්දක් වෙන්න පුළුවන්, පරිබ්‍රාජක පැවිද්දක් වෙන්න පුළුවන්, තාපස පැවිද්දක් වෙන්නට පුළුවන්, ඒ හැම එකේම තියෙන්නේ වෙනස් පදනම් ටිකක්. ඒකේ තියෙන ඉවසීම, සීලය, කරුණාව, මෛත්‍රිය මත පදනම් වෙච්ච එකක්. ඒ නිසා ඒ සමාජයේ තමයි පැවිද්දටම අපි ඉන්නේ. එතකොට ගිහි සමාජයට වඩා පැවිදි සමාජයේ වෙනස්. ඒක මහා බෝධිසත්වයෝ තේරුම් ගන්නවා හොඳටම. දැන් තමන් පැවිද්දෙක් වෙලා ඉන්නකොට මේ විදිහේ සිද්ධවලදී ඒකට එරෙහිව කටයුතු කරන්න යෑමෙන් සීල පළුදු වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඔය අපේ කතා ප්‍රවෘත්ති වලත් තියෙනවානේ, සොරු ඇවිල්ලා ස්වාමින් වහන්සේලාව ඝාතනය කරන්නට, ස්වාමින් වහන්සේලාට කරදර කරන්නට යනකොට අපි ගහ මරා ගන්න, කෑ ගහ ගන්න, කලකෝලහාර කරන්න යන්නේ නැහැ. ඔවුන් එක කතා බහ කරලා පුළුවන් නම් බේරීම ගැලවෙනවා, නැත්නම් ඒ අවස්ථාවලට මුහුණ දීම සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමයේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ, ඒ පරිබ්‍රාජකතුමාත් ඒක හොඳින් තේරුම් ගත්ත නිසා තමයි එදා තමන්ගේ ගිහි කාලයේ බිරිඳ, එහෙම නැත්නම් එකට මහානදම් පුරන පරිබ්‍රාජිකාව අරගෙන යන අවස්ථාවේදී තමන්ගේ සීල පාරමිතා, පැවිද්දෙක් ලෙස පූර්ණණය කළ යුතු සීල පාරමිතාව රක්ෂා කර ගනිමින් එතුමා නිස්සබ්ද වෙලා හිටියි. ගිහි ජීවිතයක් ගත කරා නම් තමන්ගේ යුතුකම් ඉෂ්ට කර. ඒකෙත් හැබැයි පින්වතුනි සමහර අවස්ථාවලදී රජවරු වෙලා ඉන්නකොට තමන්ගේ හතුරු රජවරුන්ටත් කරදරයක් කරන්න නැතුව ඒ දඬුවම ඉවසපු අවස්ථාපව බුදුරජාණන් බෝසතාණන් වහන්සේගේ ජාතක කතාවල තියෙනවා. ඉතින් ඒ අවස්ථාවල ඒ සන්දර්භයට අනුව තමන්ට ගැළපෙන පරිද්දෙන් පාරමී පූර්ණණය කිරීම බෝධිසත්වරුන්ගේ චර්යාවයි. සමහර අවස්ථාවලදී වර්ගය ආරක්ෂා කරනවා, සමහර අවස්ථාවල ඒ සඳහා දිවි පුදනවා, සමහර අවස්ථාවල මෛත්‍රියේ කරුණාවෙන් තමන්ගේ වර්ගයාට තමන්ට හානි කරන අය කෙරෙහි පවා මෛත්‍රී සිත පතුරවනවා. ඉතින් පැවිද්දෙක් වෙලා ඉන්නකොට සාමාන්‍යයෙන් කවදාවත් උන්වහන්සේලා මේ රළු පරළු පැවතුම් ඇතුව රළු ස්වභාවයෙන්, පරුස වචනයෙන් බැන වදිනමින්, පහර දෙමින් කටයුතු කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ එදා ඒ සීල පාරමිතාව අදිෂ්ඨාන කරගෙන නිස්සබ්දව වාසය කරේ. ඒ නිසා මතක තියාගන්න, ඒ වෙලාවේ පැවිද්දාගේ තියෙන පැවිදි ගුණධර්මත්, ඒ වගේම ඒ ක්ලේශයන් යටපත් වීමත් මෙතන විශේෂයි. ඒ වගේම හිතෙන්න පුළුවන් තමන්ගේ ඒ සබ්‍රක්මචාරී පරිබ්‍රාජිකාවට මොන හානිය වුණත් තමන්ගේ සීලය රැක ගැනීමද කරේ. මෙතනදි පින්වතුනි බෝධිසත්වයන් වහන්සේ මේ සීල පාරමිතාව පුරන්නේ දවසක සර්වඥතා ඥානය ලබා ගැනීම සඳහා. සර්වඥතා ඥානය ලබා ගැනීම ගත්තට පස්සේ මේ පරිබ්‍රාජිකාව විතරක් නෙවෙයි එතුමිය නම් එක්කෙනෙක්නේ බොහෝ සත්වයන්ට සෙත ශාන්තිය සලසන්නට පුළුවන්, බොහෝ සත්වයන්ව මේ සංසාර සාගරයෙන් එතර කරවන්නට පුළුවන්. එනිසා එදා උන්වහන්සේගේ සීල පාරමිතා පූර්ණය තමන්ගේ විමුක්තියක් විතරක් නෙවෙයි බොහෝ සත්වයන්ගේ විමුක්තිය සඳහා සිද්ධ කරපු කැපකිරීමක්. ඒ වගේම බැරි වෙලා හරි කවුරු හරි තමන්ගේ විමුක්තිය වෙනුවෙන් හරි සීල පාරමිතා පූර්ණේ කරත් ඒකටත් මොනවත් කියන්නට බෑ. මොකද හේතුව මේ සංසාර ගමනේදී එක එක ආත්ම භාවවල අපි එකට වාසය කරාට හැමෝම සංසාරේ යන්නේ හුදකලා ගමනක්. තමන්ගේ ස්කන්ධ సంతානේ දුක්ඛය ඒ ස්කන්ධ సంతානෙම විඳිය යුතුයි. ඒකේ නිර්වාණයත් ඒ තමයි අයිතිවන්නේ. එයයි ඒ නිර්වාණයට පත්වන්නේ. ඒ නිසා ඒ තමන්ගේ ස්කන්ධ సంతානේ නිවි මොකද ලෝකේහි හැම කල්හිම අසාධාරණ සිද්ධ වෙන්නට පුළුවන්. තමන්ගේ හිතවතුන්ට, දන් නැති අයට, මධ්‍යස්ථායට, අහිතවතුන් ඕන කෙනෙක්ට වෙන්න තමන්ටත් වෙන්නට පුළුවන්. නමුත් උපරිමයෙන්ම කරන්නට ඕනේ මේ භව කතරෙන් එතර වීම. ඒ නිසා සර්වඥතා ඥානය පතාගන්නේ නැතුව නමුත් කවුරු හරි භික්ෂුවක් මේ මොහොතේ නිස්සබ්දව සීල පාරමිතා පූර්ණය කරා නම් ඒකටත් වරදක් කියන්නට බැහැ. මොකද අවසානයේ වැදගත් වෙන්නේ තමන් ඉක්මනින්ම මේ සංසාරයෙන් එතර වීම. ඒ නිසා පින්වතුනි එතන ආත්මාර්ථකාමීත්වයක් සලකන්නට සුදුසු නැහැ. සංසාරයක් එක්ක බැලුවම මේ හැම ජීවිතයකම තියෙන තාවකාලික සම්බන්ධතාවයක්. ඉස්සල්ලාම තම තමන් මේ අපෞද්ගලිකව මේ සසරෙන් එතරවීම තමයි වැදගත් වෙන ක්‍රියාව. ඉතින් ඒ නිසා එහෙම කල්පනා කරලත් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කතා ප්‍රවෘත්ති එනකොට අපි පැතිකඩ ගානකින් බලලා තේරුම් ගන්නට ඕන. ඉතින් බෝධි පරිබ්‍රාජකතුමා ඒ ඇතිවෙච්ච ද්වේෂය යටපත් කරගත්ත නිස්සබ්ද වුණා. රජ්ජුරුව මේ පරිබ්‍රාජිකාව රාජ නිවසට අරගෙන ගිහිල්ලා බොහෝම යසේසුරු ලබා දීලා තමන් සමග එකතු වෙන්නට, තමන්ගේ බිරිඳක් වෙන්නට යෝජනා කළා. ඒ වෙලාවේදී යසෝදරාව පරිබ්‍රාජිකාව තමන්ට මේ සැපයෙන් කිසිදු අවශ්‍යතාවයක් නැති බව ප්‍රකාශ කරමින් තමන්ගේ ස්වාමියා වුණු ඒ බෝධි පරිබ්‍රාජකතුමා ඒ මහා ධනස්කන්ධයක් අතහැරලා පැවිදි වෙච්ච කතාව, ඒ වගේම තමනුත් පැවිදි වෙච්ච කතාව, වනාන්තරයේ කාලය ගත කරමින් මේ ලුණු ඇඹුල් හොයන්නට නගරයට ඇවිල්ලා උදකලාව සීලවන්තව ගුණධර්ම පූර්ණය කරපු බව, කෙලෙස් වලින් තමන්ගේ හිතට අවශ්‍යතාවයක් නැති බව ප්‍රකාශ කර සිටියා. ඒක අහනකොට රජ්ජුරුවන්ට හිතට බොහොම සංවේගයක් ඇති වුණා. එතුමා කල්පනා කරා මේ උත්තම යුවලක් තමයි මේ කම්සප අතහැරලා ඇවිල්ලා තියෙන්නේ. එක එක විදිහට උත්සාහ කරා එතුමිය පොළඹ ගන්න. එතුමා කැමති වුණේ නැහැ. අන්තිමට තමයි රජ්ජුරුව කල්පනා කරේ මේ යුවල ඉතාම ශ්‍රේෂ්ඨ යුවලක්. ගිහි කාලේ දැන් මෙතුමිය සහ මොහු අතර එහෙම කාම ගිහි සම්බන්ධතාවයකුත් නැහැ. ඒ වගේ මහා ධනස්කන්ධයක් අතහැරලා මොවුන් පැවිදි වෙලා තියෙන උන්ගේ කතා බහෙන් ස්වරූපිනුත් එක පැහැදිලි කුලවන්ත පිරිසක්. ඒ වගේම මේ පරිබ්‍රාජකතුමා මම පරිබ්‍රාජිකාව අරගෙන එනකොට ඒකට විප්‍රකාර දක්වන්නට, ගහගන්නට, විරෝධය පාන්නට ආවෙත් නැහැ. ඔහුගේ සීලය බලාගෙන හිටියා. ඉතින් මේ වගේ උසස් ගුණධර්ම ඇති පුද්ගලයන්ට මේ ලෙස කරදර කිරීමෙන් මට මහා පාපයක් සිද්ධ වෙනවා කියලා ඒ කල්පනා කළ පරිබ්‍රාජිකාව එකගෙන එන්නට ඒක රජපුරුෂයන්ට අණ කරලා තමන් කලින්ම පරිබ්‍රාජකතුමා හමු වෙන්නට ගියා. හමු වෙන්නට ගිහිල්ලා වැඳලා කතා බහ කරලා අසා සිටියා, පරිබ්‍රාජකතුමනි මේ පරිබ්‍රාජිකාව අරගෙන යනකොට ඔබට හිතේ ද්වේෂයක් ඇති වුණාද? ඒ වෙලාවේ පරිබ්‍රාජකතුමා බෝධිසත්වය ප්‍රකාශ කර සිටිනවා, මා තුල හටගත්තා, නමුත් මම එළියට දැම්මේ නැහැ. ඒ වෙලාවේ මොකද්ද හටගත්තේ? මොන වගේ දෙයක්ද? ඒ වෙලාවේ සිටියා මේ කියා සිටියා, සියලු අනර්ථයේ නැසන සත්‍ය දැකීම වහ වහන සියලු අනර්ථයේ පිණිස හේතු වෙන సంతානයේ දවන තවන මේ ద్వේෂය මගේ සිතේ හටගත්තා. ඒ හටගත්ත ద్వේෂයේ කායික වාචික ක්‍රියාකාරකම් වලින් මම එළියට දැම්මිනේ. ඒක එතනම යටපත් වෙන්නට සංසිඳෙන්නට සැලසුවා කියලා තමන්ගේ හිතේ ద్వේෂය හටගත්ත බවත් ඒ ద్వේෂය සංසිඳවාගත්ත බවත් ප්‍රකාශ කර සිටියා. ద్వේෂය ආදීනව දැක්ුවා. ඒ වෙලාවේ රජතුමා බොහොම සංවේගයට පත් වෙලා ඒ පරිබ්‍රාජකතුමාවත් ඒ පරිබ්‍රාජිකාවත් එතනට කැඳවලා වුන් දෙන්නාගෙන්ම සමාව අරගෙන ධාර්මික රැක්ෂාවරණය සිද්ධ කරා. ඉතින් කාලයක් මෙහෙම ගුණධර්ම පූර්ණය කරනකොට පරිබ්‍රාජිකාව කලින්ම කාලක්‍රියා කරා. බෝධිසත්වයෝ ඒ සියලු කටයුතු සම්පාදනය කරලා වනාන්තරයට ගිහිල්ලා ධන ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන බ්‍රහ්ම ලෝක පරායන වුණා කියලා ධර්මයේ දක්වනවා. මේ තමයි පිංගතුනේ චූල බෝධි ජාතක චර්යාව. මේ ජාතකයේදී පිංගතුනේ බෝධිසත්වයන් වහන්සේ මහා ධනස්කන්ධයක් අතහැරලා මහා අභිනිෂ්ක්‍රමණයේ බඳු අභිනිෂ්ක්‍රමණයක් සිද්ධ කළා. ඒ වගේම ගිහි කාලයේදී තමන්ගේ බිරිඳ සමග වාසය කරත් කාමයට බර වෙන්නේ නැතුව නික්ලේශීව කාලය ගත කරා. ඊළඟට ඒ වගේම පිංගතුනේ පැවිදි වෙලත් එතුමාට අවශ්‍ය නම් තිබුණා මහා කුලයක් සමග නහා පවුල් දායක පවුල් සමග එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්‍ය පිරිසක් ඇතුව වාසය කිරීමට. එහෙම සිද්ධ කරන්නේ නැතුව දායකයන් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැතුව මහා පිරිසක් ඇති කරගන්නේ නැතුව හුදකලාම තමන් වනයේට ගිහිල්ලා ගුණධර්ම පූර්ණය කරා. තමන්ගේ ගිහි කාලයේ බිරිඳ පැමිණියත් ඇයටත් ඒ ගුණධර්ම පූර්ණය කරන්න අවස්ථාව දුන්නා. නමුත් කිසිදු ක්ලේශ සිතක් ඇති කරගත්තේ නැහැ. නැවත ආපහු නගරේ නෑ රාජවිනට ඇවිල්ලා ගුණධර්ම පූර්ණය කරනකොට ඒ වෙලාවෙත් කිසිම ලාභ සත්කාරයක් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවක් ඇතුව හිටියේ නෑ. පසුපස්සේ හඹා ගියේ නෑ. ඒ වගේම තමන්ගේ ඒ පරිබ්‍රාජිකාව බලහත්කාරයෙන් අරගෙන යනකොට ඒ හටගත්ත ද්වේෂයේ ස්නේහකින් යන යට කරගෙන තමන්ගේ සීල පාරමිතා පූර්ණය කරා. ඒ වගේම නැවත අපරාධය කරපු රජ්ජුරුව ඇවිල්ලා ක්ෂමාව ඉල්ලා සිටිනකොට රජ්ජුරුවන්ට ක්ෂමාව දීමට අමතරව ධර්මයේ දේශනා කරා ද්වේෂයේ ආදීනව සහ මෙලව පරලව දියුණුව සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට පින්වතුනි මේ තරම් ගුණධර්ම පූර්ණය කරමින් පරිපූර්ණව ගත කර ජීවිතයක් තමයි මේ චූල බෝධි ජාතක චර්යාව. අවසානයේදී තමන්ගේ ගිහි කල භාර්යාව වූ පරිබ්‍රාජිකාව කාලක්‍රියා කරාම එතුමියගේ ශරීර කටයුතු අවසන් කරලා තමන් නැවත වනාන්තරයට ගිහිල්ලා ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන බ්‍රහ්ම ලෝක පරායන වීමත්තේ පාරමී පූර්ණයමයි. මේ ලෙසට ඒ පාරමී පූර්ණය කරගත්තා වූ බෝධිසත්වයන් වහන්සේ අවසානයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්ම දේශනාව ලෝකයාට දේශනා කරා. ඉතින් අපි සෑම දෙනාටමත් ඒ චූල බෝධි ජාතක චර්යාව ආදර්ශයට ගනිමින් සීල පාරමිතාව අඛණ්ඩව පූර්ණය කරගෙන නිවන් මඟ යාගන්ට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ බක්පුර පසළොස්වක් පොහෝ දවසේදී ධර්ම දේශනාව සඳහා ආරාධනාව සිද්ධ කළේ ධම්මිකා චන්ද්‍රතිලක මහත්මිය. එතුමියගේ බලාපොරොත්තුව තමයි නිර්වාණාභෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන එක. මළගිය ඥාතීන්ටත් හිතමිත්‍රයන්ටත් පින් ලැබේවා කියන අදහසිනුත් සුජීවත්ව සිටින පවුලේ සියලු ඥාතීන් සහ හිතමිතුරන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියන අදහස. ඉතින් ධම්මිකා චන්ද්‍රතිලක මහත්මියගේ මියගිය ඥාති හැම දිනාටම මේ පින අනුමෝදම් වෙත්වා. ඒ ඥාතිවරු දුකටපත් වී තිබේ නම් දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වී තිබේ නම් සැපෙන් අභිවර්ධනයේ වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා උන්ට පින් අනුමෝදම් කරමු. එතුමියගේ පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ආයුරාරෝග්‍ය සම්පත්තිය වර්ධනය වේවා, නිදුක් නිරෝගී සුව වර්ධනය වේවා, සියලු දෙනාටම මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්න නට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධම්මිකා චන්ද්‍රතිලක මහත්මියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා, ආයුරාරෝග්‍ය සම්පත්තියේ වර්ධනයේ වේවා, නිවන් මඟ යාගන්නට එතුමියටත් සියලු ශක්තිය ධෛර්යය වාසනාව නුවණුව ලැබේවා, ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කර අද දවසේදී සිල් සමාදන් වෙලා ඉන්න ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයාට පින් අනුමෝදම් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් දෙමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ද පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහත් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් දෙමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා සිද්ධ කළා වූද, ඒ වගේම පටිගත කිරීම සජීවීව ප්‍රචාරණය කිරීම සිද්ධ කළා වූද, නිවෙස්වල සිටගෙන නමුත් ඒ බක්පුර පසළොස්වක් පොහෝ දවසේ ධර්ම ශ්‍රවණය කළා වූද, සමහර කෙනෙක් අද දවසේ මේ අන්තර්ජාතික ථේරවාද ධර්ම ආයතනයේහි සීල භාවනා වැඩසටහන් සමගම දවස පුරාම රැඳී සිටමින් මේ ගුණධම් පූර්ණේ කරන හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෙරෙන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව සවස්සිත නැඹුරු වේවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මූරණ සඳක් මෙන් දිනෙන් දින දියුණුවෙත්වා. උපනපන්නාත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍රාශ්‍රයතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන්ම සැනසෙන්නට මේ කුසල් හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු තං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සම්බ දුක්ඛා පමුංචයතෝ.